අපි තථාගතයන් වහන්සේටත් තථාගතයන් වහන්සේ නිසා බිහි වුණා උතුම් ධර්ම රත්නයටත් ඒ උතුම් ධර්ම රත්න නිසා බිහි වුණා ආර්ය පුද්ගල මහා සංඝරත්නයට නමස්කාර කරන නමස්කාරය වේවා. අද අපි භාවනාවට තෝරගත්තේ ආනෙන්ජ සප්පාය සූත්‍රය. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාගතුන් වහන්සේ කුරු රට කම්මස්ස ධම්ම නම් වූ කුරු රට වැස්සන්ගේ නියංගමක් වේද එයි වැඩවසන සේක. එකල්ලි වනාහි භාගතුන් වහන්සේ භික්ෂූන්ට මානිනී කතා කළ සේක. පින්වතුන් වහන්සේයි ඒ භික්ෂූ භාගතුන් වහන්සේට උත්තර දුන්නු. භාගතුන් වහන්සේ මෙසේ වදාළේ. මහණෙනි, කාමයෝ අනිත්‍යයි. හිස්සය විනාශවන්නාහුය. විනාශවන ස්වභාවය ඇත්තාහුය. මහණෙනි, මේ මායාවකින් කරන ලද්දක් වෙනි. අඥානයන් විසින් මගේ කියන ලබන්නාහු. මෙලොව ඇත්තාහු යම් මනුසකාම ගුණයෝ වෙත. පරලොව ඇත්තාහු යම් දිව්‍යකාම ගුණයෝ වෙත. මෙලොව ඇත්තාහු යම් මනුසකාම සංඥාවෝ වෙත. පරලොව ඇත්තාහු යම් දිව්‍යකාම සංඥාවෝ වෙත. මේ දෙකොටස මාරයාට යටත්තේ. මේ මාරයාගේ ස්ථානය වෙයි. මාරයා දමන කෑමවෙයි. මාරයාගේ කොටුවෙයි. මේ කාමයන් අරමුණු කොට සිත්ති හට ගන්නා වූ දැඩි ලෝභයේද ව්‍යාපාදයේද අන්‍යයන්ට වැඩියෙන් කිරීමේ කියන ලද සාරම්භයේද යන අකුසලයෝ පවතී. ඒ අකුසලයෝ මේ ශාසනයේ හික්මෙන්නා වූ ආර ශ්‍රාවකයාගේ අන්තරාය පිණිස හටගනිති. ඉතින් මේක මේ පාලි භාෂාවෙන් පෙන්නනෝ අනිච්චා භික්කවේ කාම තුච්චා මුසා මෝස ධම්ම මයාකත මේතම් භික්කවේ බාල ලාපනා කියලා. මේ කාමයේ කියන එක අනිත්‍යයි. ඒ කියන්නේ සකස් කරන දෙයක්. ඒක තුච්ච දෙයක්, හිස්සෙච්ච දෙයක්. මුසා මෝස ධම්ම අපි දන්නවා යම් කිසි සත්‍යයක් අමෝස ධර්මයක් තියෙනවා නම් ඒක නිර්වාණයයි කියලා. මයාකත මේතම් මායාවකින් කරන ලද්දක් වෙන්නේ බාල ලාපන. බාලයාගේ වචනයකින් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් අපි ඔබ සාකච්ඡා කරා කලින් ඔය බාලයා තමයි අපිට නැති කාමයන් කියන ඒවා හරියට ඇති කරන්නේ කියන එක. විවිධාකාරයෙන් වෙලක් වෙලාවට කුසලීම වුණොත් ඒ බාලයා ඒ දේ කරනවා කියලා. එතකොට මෙතන පෙන්වනවා මේ කාම සංඥා කියන එක. කාම සංඥා කියලා කියන්නේ මේ සංස්කාරය නිසා විඥානීය පැවැත්මට ඇති කැමැත්ත කියන එක. එතකොට මේ පුද්ගලයා තේරුම් ගන්නවා මේ කාමේ දැන් තියෙන එක සම්ප්‍රායික කාම, දිට්ඨ ධර්ම කාම. මේවා මේ දැන් තියෙන එකයි පසු එකයි. ඒ කාම සංඥාවන් මේව මාර දෙයියන්. මාරයාට යටත් වෙනවා කියලා. ඊළඟට මාරස්ස විසයෝ මාරයාගේ ස්ථානීය වෙනවා කියලා. මාරස්ස නිවාපෝ මාරයා දමන කෑම. මාරස්ස ගෝචරෝ ඒක ඇවිල්ලා කෝටුව රේන්ජ් එක වෙනවා කියලා. ඒ රේන්ජ් එක වෙනවා කියන කාරය වැදගත් දෙයක්. ඒ කියන්නේ අපේ ඇහෙන් යම්කිසි රූපයක් බලලා අපිට යම්කිසි දුරකට යමක් පේනවද, ඒක දැකලා අපි යම්කිසි අරමුණක් ගන්නවද, ඒක මායාවේ රේන්ජ් එකට වැටෙනවා. මායාවක් දන්නවා මෙයා මෙන්න මේ දෙයට කැමතියි කියන එක. එතකොට අර කුකුළු අපි ඔක්කොම ඉන්නේ මායාවේ කොටු පණින්න හදනකොට අර පොඩක් කැමක් දාන එක විතරයි තියෙන්නේ. එතකොට මෙතන මෙයා තීරුම් ගන්නවා මේ ඔක්කොම මායාවේ කුකුළු කොටු ඇතුලේ අපි මේ රේන්ජ් එකට වැටෙන්නේ. මේකෙන් වෙන්නේ මේ අභිජ්ජා ව්‍යාපාද සාරම්භ කියන දේවල් තමයි අපිට ඇති වෙන්නේ. මහන්නේ එහිලා ආර්ය ශ්‍රාවකතේ මිසේ ප්‍රත්‍යාවේක්ෂ කරේ. යම් දික්ඨ ධාර්මික කාමියොත්, යම් සම්පරායික කාමියොත් එද්ද, යම් දික්ඨ ධම්මික කාම සංඥා කෙනෙකුත්, යම් සම්පරායික කාම සංඥා කෙනෙකුත් එද්ද, තෙල කාම සංඥා යන දෙකම මරුට තැන් වෙන, මරුට විෂය වෙන, මරුගේ නිවාපයයි, තෙල මරුගේ ගෝචරයි. මේ කාමගුණ විශේෂ මානසික අවිද්‍යා ව්‍යාපාද සාරම්භයන් තෙල්ලාම කකුසල ධර්මව පවත්නා. එන් තුන් කෙලෙසුම් මේ ශාසනයේ හික්මෙන ආශ්‍රාවකයා හට අන්තරාය පිණිස වේ කියලා. මම කාමගුණ ලෝකේ මැඩපියා දැහැන් අරවුම්. ඒ කියන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මය අදිස්ථාන කොට වාසය කරන්නේ නම් ඉතා ඒක. මම විපුලු මහත්ගත වූ සිතින් කාමගුණ ලෝකේ මැඩපවත්වා සිතින් බෝධිපාක්ෂය කර්ම අධිෂ්ඨාන කොට වාසය කරන්නා මාගේ යම් සිතේ හටගන්නා වූ පවිටු අකුසල්ලු අභිද්‍යාවුද ව්‍යාපාදයුද සාරම්භයෝද වෙද්ද ඔහු නොවන්නා. ඔවුන්ගේ දුරු කිරීමේ මාගේ සිත කාමාවචරණ වූ අප්‍රමාණ වූ මොනවට වඩන ලද්දා වූ සිතක් වන්නේ සිතන්නේ. මෙසේ පිළිපන්නා වූ ඒ බහුල කොට වාසය කරන්නා වූගේ සිත රහත් බවට හේතුයි. විදර්ශනාවේ හෝ ධ්‍යානයට හේතු සමාධිය වූ පහදී. මනා පැහැදීම ඇති කල්ලි මේ භවයේම කම්පා නොවන ධ්‍යාන සමාධියට වූ පැමිණි. ප්‍රඥාවෙන් හෝ මිදී. නමුත් ශරීරයාගේ බිඳීමේ මරණින් මත්තේ යම් කාරණයකින් ඒ භික්ෂුව උපදින්නා වූ විපාක විඥානයක් වේද ඒ කුසල චතුත්ථ ධ්‍යානයට සමාන වන්නේ යන මේ කාරණේ ඇත්තේ. මහන්නි මේ පළමු කෙලසුන්ගෙන් කම්පා නොවන ධ්‍යාන සමාධියට හිතූ ප්‍රතිපදාවයයි කියන ලබේ. ඉතින් මෙතන ඔය අදුද්දේ භාවනාවත් එක්ක බැලුවනම් ඉතින් පේන ශ්‍රද්ධාව තියෙනවනේ. අභිජ්ජා ව්‍යාපාද සාරම්භ මොකොත් නෑ. එතකොට මේක පෙන්වන්නේ මේ අපි ඔක්කොමලා ඉන්නේ මාරයගේ කුකුල් කොටුවේ නම් මේ කුකුල් කොටුවෙන් එළියෙන් පැන ගන්නවා කියලා දැල්ලිස අදිෂ්ඨානයක් ගන්නවා. ඉතින් ඒකෙන් තමයි මේක යන්න පුළුවන්කම කියන එක තියෙන්නේ. ඉතින් මේකේ පෙන්වන අප්‍රමාණ ස්වභාවිත එහෙම වුණා නම් තමයි ඒ ස්වභාවිත ප්‍රමාණිය කියවහම ඉතින් මෙත්තා චේතෝ විමුක්ති විවිධයට දක්වාම යන්න පුළුවන්. එතකොට මේක අපි තේරුම් ගන්න අපි මේ ඩයග්‍රෑම් වලට යමු. බලමින් අපි අපිට බ්‍රහ්මලෝක රහතන් වහන්සේට පුතක් දායකල කරනවා මේ ඩයග්‍රෑම් සවිට ලබා දුන්නට. අපි දෙවෙනි ස්ලයිඩ් එකට ගියෝ. මේ දෙවෙනි ස්ලයිඩ් එකේ පෙන්නනවා මේ කාමී කියන එකේ පළවෙනිම අපි අර්ථ දැක්කින් බැලුවොත් මේ කාමී කියලා කියන්නේ මේ ලෝකේ තියෙන ලස්සන වෙච්ච විසුසු වෙච්ච දේවල් නෙමෙයි. ඒ ලස්සන මල් වාගේ දේවල් නෙමෙයි. මේක ඇවිල්ලා සංකප්ප රාගෝ පුරුසස්ස කාමී. සංකල්පයට රාගය වීම තමයි පුරුෂයාගේ කාමය. ඒතකොට සංකප්පේ මේ දකුණු පැත්තේ ලකුණු කරලා තියෙනවා. ඒකට රාගය වෙලා තමයි අපිට මේ කාමය කියන එක ඇති වෙන්නේ. ඒතර අපිට පේනවා මේ සංකප්පය අපිට ඇති වෙලා තියෙන්නේ සුබයි සුඛයි අත්තා කියලා අරගෙන තමයි මෙතෙන්ට ආවේ. එහෙමනම් මේකේ සමුදය ධර්මයක් තියෙනවා. සමුදයක් තියෙනවා නම් අස්තංගමයක් තියෙනවා. ඒතකොට ඒක තමයි බුදුහාමුදුරුවෝ මුලින්ම පෙන්වන්නේ අනිච්චා භික්කවේ කාම. අනිච්චයි කියන්නේ ඒතකොට සමුදය අස්තංගමයි දන්නවා. ඒ දෙය තේරෙනවා. ඊළඟට අපි එනම් දෙවිනි 2B diagram එකට යමු. මේ 2B diagram එකේ පෙන්වන්නේ කොහොමද අපිට මේ ඔය හැම වටේකම තියෙනවා ඒ steps හතක් තියෙනවා. ඉතින් ඒ steps ටික තමයි මේ පෙන්වා දෙන්න හදන්නේ. අපි දන්නවා මොකක් හරි රූපයක් දැකපු ගමන් අපිට එක පාටම සුබයි කියලා සංඥාවක් ඇති වෙනවා. ඉතින් ඕක සුබයි කියලා සංඥාවක් ඇති වෙන්නේ නිකම්ම නෙමෙයිනේ අපිත් ඕක කලින් පරිහරණය කරලා ඒ වගේ දේවල් තියෙන නිසා එනම් පරාමාසයේ ඇතුළේ තමයි මේ වර්ධව වටහා ගැනීම තියෙන්නේ. ඉතින් ඕනම දෙයක් දැකුවාන් පාට සුබයි කියලා පළවෙනියටම ඇති වෙනවා. එතකොට ස්ටෙප් 1 එක වෙන්නේ මේ සුබයි කියලා ගන්නා උදේ. එතකොට ඊට පස්සේ ඒ සුබේ කියන එක ආවට පස්සේ අපිට ඒකේ නිත්‍ය භාවයක් කියන එක Tamanට ඇති වෙනවා. අපි ඔක පැහැදිලි කරලා තිනවා කට්ලට් උදාහරණ කට්ලට් ටිකක්. එහෙම අපි දැක්කනම් දැකපු ගමන් අන්න සුබයි කියලා එක පාරටම එන. හැබැයි ඒ කවුරු හරි කෙනෙක් ඒ පිඟාන කට්ලට් ටික ඔකළු දකින්නකොට මාපෝ කවුරු හරි අරගෙන ගියා නම් එහෙම අපේ ඒකේ පැවතීමක් නැහැ. ඒ කියන්නේ කට්ලට් තියෙනවා කියලා ස්පර්ශ කරන්න පුළුවන් තාක්කල් ඒ කියන්නේ නිත්‍ය එකතු කරන තාක්කල් අපිට අර සුඛයක් කියන එක එහෙම ඇති වෙනවා. එතකොට එහෙනම් මේ කලේ මොකද්ද මේ සුබේට නිත්‍ය අරක ස්පර්ශ කිරීමක් කරන්න පුළුවන් වෙලා තමයි නිත්‍ය භාවය. එතකොට මේ සුබේට නිත්‍ය එක්කහුව කරලා දැන් එහෙනම් ඔයගලන්ට පේනවා මෙතන මේ රේඛාවක් තියෙනවා. ඒ රේඛාව දික් කරාම යන්නේ සංඥාවට. දැන් එහෙනම් අපි සංඥාවට සුඛයි කියන කතාව කියනවා. එතකොට පළවෙනි ස්ටෙප් එක සුබේ දෙවෙනි එක නිත්‍යයි කියන එක තුන තමයි මේ සුඛයි කියන එක වේදනාව තමයි කියන සුඛ වේදනා. ඉතින් මෙතන අපි ලකුණු කරලා තියෙනවා කාම රාග අනුසය කියන එක හඳුන්වා දෙනවා මේ වෙලාවේදී. මේ මෝහගති ඉඳන් මේ සංස්කාර දක්වා ඉන්නව රේඛා. එතකොට මේ රේඛාවේ ඔයගලන්ට පේනවා මේ උඩ මාන්නයට අපි ලං කොළපාටි ඉරක් ඇඳලා තියෙනවා. එතනින් දකුණු අත පැත්තට ගිහලා නිකන් ත්‍රිපීසියම් වගේ කෑල්ලක් තියෙනවා. එතකොට මේ ඒරියා එකට කියනවා කාමරාග අනුසේ ඒරියා එක කියලා. දැන් අපි ඇවිල්ලා තියෙනවා මේ තුන්වෙනි ස්ටෙප් එකට. මේක සුඛයි කියන එක. ඉඳන් වේදනාව සුඛයි කියන එක. හතරවෙනි ස්ටෙප් එකේදී වෙන්නේ මොකද්ද මේ සුඛය පරාමාසගත වෙනවා. ඒක තමයි හතරවෙනි ස්ටෙප් එක වෙන්නේ. පහේදී වෙන්නේ ඉතින් මේක වරදවා වටහා ගත්තට පස්සේ ඕගොල්ලන් මේක අත්තා කියලා ගන්න. අර කුණු අඹ ගෙඩියක් ගත්තා කෑ කුණු කෑල්ල කපලා දැම්ම කාලා කනකොට දැන් ඔන්න ඒකත් එක්ක දැන් ඉතින් අත්තා කියන එක හැදුනා. තමන්ගේ ජීවිතයේ අර්ථ දක්වා ගත්තා අත්තා. ඒක තමයි පස්වෙනි ස්ටෙප් එක. එතකොට මෙතන මේ රේඛාව බයාගති ඉඳන් වේදනාව දක්වා තියෙන රේඛාව. ඒක තමයි දිට්ටි අනුසය රේඛාව. එතකොට මේ දිට්ටි අනුසය තමයි 6 වෙනි ස්ටෙප් එක වෙන්නේ. මේ දිට්ටි අනුසය මගේ මොකද්ද කරන්නේ? ඒ රේඛාව දික්කලොත් ඕගොල්ලන්ට පේනවා කියන්නේ රූපයට. එතකොට දැන් එහෙනම් අපි මෙතනින් අපි මේ රේඛාව දිගේ ඉන්නේ මොකද්ද? අර අපි කලින් ගත්තා වූ දේ. මෙතන වේදනාව සුඛ වුණා, පරාමාස ගත වුණා, ඒක වර්ධව වටහාගෙන දැන් ඔන්න ආත්තා කියලා ගත්තා. දැන් එහෙමනම් මේක දිගේ යන්නේ මොකද්ද? අර සුඛයි කියන දේ තමයි. එහෙනම් රූපයට ඇඟිල්ල දික්කල දැන් අපි කියන රූපයට සුඛයි කියලා. රූපේ ඉතින් සුඛයක් නැහැනේ. වැඩිම වශයෙන් ගත්තොත් ඉතින් තියෙන පුළුවන් දේ තමයි සුභයි කියන එක. රූපයක සුභයක්වත් නැහැ. නමුත් අපි කියනු සුඛයි කියලා. අයිග හරින් නිකන් මේ මිනිස්සේ දිහා බල්ල කියනවා මෙයා හරි සුඛයි කියලා. මෙයා හරි බියුටි කියලා කියන්නේ නැතුව මෙයා හරි සුඛයි කියනවා නේද? අන්න ඒ වගේ දෙයක් ඔය තියෙනවා. එතකොට මේ සුභය කියන එක ආවයින් පස්සේ තියෙන එක නිසා නන්දිය කියන එක ඇති වෙනවා. ඒ නන්දිය තමයි දෙන හත්වෙනි කාරණිය වෙන්නේ. එතකොට ඒ විදිහට තමයි ස්ටෙප් 7 කියන එක වෙන්නේ. ඉතින් මෙතන ආපහු පෙන්වන්න පුළුවන් ඔය අපි කිව්වා මේ කාම සංඥා කියලා කියන්නේ සංස්කාර නිසා විඥානීය පැවැත්මට ඇති කැමැත්ත කියලා. ඉතින් මේ වේදනාව මෙතන මේ පැත්තේ තියෙනවා ජරාව. ඉතින් මේ ජරා වේදනා රේඛාව දික් කරාම අපිට එනවා උඩ පැත්තට මේ සංඥාවයි චේතනාවයි අතර අසම්පජානකාරීත්වය. ඒකට ඔන්න මේ රේඛාව ඒකට තමයි අපි කියන්නේ මේ කාම සංඥා කියලා. උඩ පැත්තේ හරියට තමයි කාම සංඥා කියලා එතනින් කියන්නේ. එතකොට එහෙනම් අපි 3 වෙනි ස්ලයිඩ් එකට යමු. එතකොට මේ 3 වෙනි ස්ලයිඩ් එකේ අපි ලකුණු කරලා තියෙනවා මේ අභිච්ඡා, ඒ වගේම ව්‍යාපාද, දැන් සාරම්භය කියන එකත් ලකුණු කරලා තියෙනවා. එතකොට මෙතන මේ තයෝදම්ම සූත්‍රයට හදපු මේ ඩයග්‍රෑම් එක ඔබට දන්නවා. මෙතන 1.3 මෝහය කියන එක තියෙනවා. අවිද්‍යා ආශ්‍රය. එතන ඉඳන් ජාති දක්වා යන රේඛාව, මෙතන අර දුස්සීල භාවයට යනව රේඛාවත් එක්ක කැපෙන තැන අන්න සාරම්භය කියන එක ඇවිල්ලා තියෙනවා. ඒතර බුදුහාමුදුරුවෝ පෙන්වෙන්නේ කාම කාම සංඥා මේවා නිසා මොනවද ඇති වෙන්නේ? අවිජ්ජා ව්‍යාපාද සාරම්භ කියන එක නේද? එතකොට දැන් මෙතන තවත් දෙයක් අපිට පෙන්ලා දෙන්න පුළුවන් මේ අහංකාරයයි මමංකාරයයි කියන එක. එතකොට මේ මමංකාරය කියන උගලන්ට පේනවා මේ ග්‍රීන් රේඛාවක් තියෙනවා දොරපොල්ල නේද? එතකොට මේ දොරපොල්ල මෙතන තියෙනවා තීන මිද්දේ ඉඳන් අවිද්‍යා ආශ්‍රයට දක්වා යන රේඛාව කැපෙන තැන අන්න ඉතින්ට වැටෙනවා මමංකාරය කියන එක. ඊළඟට ආපහු උගලන්ට පේනවා මේ තීන මිද්දේ ඉඳන් තිත් රේඛාවක් ලබනකොල්ල තියෙන මෝහය දක්වා යන එක. අන්න ඒ රේඛාවයි ඒ වගේ මේ කුටුවේ ඇඳ තියෙනවානේ. එතකොට ඒ අවිද්‍යාව ඉඳන් කුක්කුච්චේ හරහා ඒක ඇවිල්ලා මේ රේඛාවත් එක්ක කැපෙනවා. අන්න ඒ කැපෙන තැන අපි කියනවා අහංකාරය කියලා. එතකොට මේ දෙන්න එකට එක්කහුව වෙලා ඉන්න තැන දැන් උඩ මමංකාරය යට අහංකාරය. මේ දෙන්න එකට එක්කහුව වෙලා ඉන්න තැනක් තමයි මේ කුක්කුච්චේ තියෙන තැන පේනවා. රතු පාට රේඛාවන් දෙකක් ලකුණු කරලා තියෙනවා. ඒ රේඛාව එකක් තීන විද්‍යේ ඉඳන් මෙතන සම්ප්‍රප්පලාපය දක්වා යන රේඛාව. ඊළඟට තව රේඛාවක් තියෙනවා මේ සංඥාවෙන් ඉඳන් පලාසය දක්වා ගමන් කරන රේඛාව. මේ දෙක කැපෙන තැන කුක්කුච්චිය ඇතුළේ ආන්න එතන තමයි අපිට තියෙන්නේ ඔය මේ අහමින උනේ එකා වෙලා ඉන්න තැන. මොකද්ද ඒකේ අර්ථය? ඇයි මේ දෙන්න එකා වෙලා ඉන්නේ? මේ පලාසය හදන්නේ නිතරම යමක් වෙන් කරන්න. මෙයාට වෙන් කරගන්න බැරි වෙනවා. ඒ බව තේරෙන්නේ මේ තීන විද්දී දැන් සම්ප්‍රප්පලාපයට යනව රේඛාව මෙනෙහි කරලා බලපුවොත්. ඉතින් අපි ඕන වෙලාවක තීන විද්දී තියෙන්නේ. මේ කියන්නේ වට අටක් කරකෙවුවා නම් අපිට තියෙන්නේ තීන විද්දී. ඉතින් අපි වට අට කරකවල දැන් කොයි කලද නේද? මේ කියන්නේ මුහුද කියන එක හැදිලා ඉවරයි. දැන් තියෙන්නේ මුහුදේ රැල්ල කියන එක විතරයි. එතකොට එහෙමනම් තවන්න පේනවා අපි හැම සංඥාවක් අපේ රෝගී හැදිලා තියෙනවා නම් හැම සංඥාවම රෝගී. එතකොට දැන් මේ වම් පැත්තේ ඉඳන් කියන්නේ දැන් කියන්නේ මෙතන තියෙන ලෙඩ වෙලා තීන විද්දේවා ලෙඩ වෙලා කියන. එතකොට මෙතෙන්ට එනකොට කියනවා ලෙඩ වෙලා මම කියලා. එතකොට මෙතනින් අපි අනිත් පැත්තට යනවා කියන්නේ මෙතන මේ මේ සම්ප්‍රප්පලාපය. සම්ප්‍රප්පලාපය තුළ තියෙනවා මේ ඔය නිත්‍ය භාවය කියන එක. මනුස්සයෙක් හැම බඩුවක් හැම කැඩුනේ පස්සේ ඒ මනුස්සයා නිකන් දොඩවනවා. ඕවා පවතිනවා. අපි කලින් තිබිච්ච එක ඕවා වැඩ කළා. මේ ඕවගේ හොඳ එකක් ගන්න පුළුවන් කඩේකින් ආදී වශයෙන් අර දෙඩීමක් තියෙනවා. එතකොට සම්ප්‍රප්පලාපේ තියෙනවා නිත්‍ය භාවය කියන එක. එතකොට එහෙමනම් මෙතනින් මේ කතාවේ පෙන්නන්නේ මොකද්ද? මෙයා මේ මම මේ පැත්තට යනකොට කියනෝ ලෙඩ වෙලා කියලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මම නිත්‍යයි. මම ඉන්නවා හැමදාම හොඳට ඉන්න මනුස්සයෙක්. කවුරු හරි මනුස්සයෙක් කනම් මොකද අද වැඩට ගියේ නැද්ද? නෑ අද මම ලෙඩ වෙලා. මේ වෙනද මං හැමදාම මම ඉන්නේ මේ ලෙඩක් නැතුව මේ අද හම්බෙන් ලෙඩ වෙලා කියලා. අර තීන විද්දේ ආව දේ එයා දන්නේ නැහැ. අපි හැමදාම ලෙඩයි කියලා දන්නේ නැහැ. එතකොට එයා හිතන මේ අහම්බෙන් ලෙඩ වෙලා කියලා. එතකොට කියනවා ලෙඩ වෙලා මම ලෙඩ වෙලා. එතකොට එහෙමනම් ওই දෙකේ අතර වෙනසක් නැහැ නේද? හොයා ගන්න බෑ. ඒ නිසා පලාසෙට මේක වෙන් කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒක නිසා ඒ දෙන්න එකට ඉන්නවා කියන එක තියෙනවා. ඇයි අපි මේ අහංකාරයේ මමංකාරයේ එකට ඉන්නව එක අපි සාකච්ඡා කරන්නේ. අපි ඒක බලන්නේ මොකද අපි පස්සේ මේකේ අවසානයේ ඒක ඩයග්‍රෑම් එකකින් අපි ඒ දෙන්න එකට ගාවුනහම ඇති වෙන්නා වූ ප්‍රතිඵලයක් අපි සාකච්ඡා කරමු. ඒක නිසා තමයි අපි ඒදී ඉගෙන ගත්තේ. එතකොට එහෙමනම් අපි ආපහු ඒ සූත්‍ර දේශනාවට යමු. එතකොට ඒ සූත්‍ර දේශනාවේ පෙන්නනවා යලිදු මහණෙනි ආර ශ්‍රාවකතෙනි මෙසේ ප්‍රත්‍යාවේක්ෂ කෙරේ. යම් දිට්ඨ ධම්මික කාම කෙනෙකුත් යම් සම්ප්‍රායික කාම කෙනෙකුත් ඇද්ද යම් දිට්ඨ ධම්මික කාම සංඥාවකුත් යම් සම්ප්‍රායික කාම සංඥාවකුත් ඇද්ද යම් කිසි රූපයක් ඇද්ද ඒ හැම සතර මහා භූතේ සතර මහා භූතයන් නිසා පවත්නා රූපයයි කියම් මෙසේ පිළිපම් එම පිළිවෙත බහුල කොට වෙසෙන ඔහුගේ සිත අරියත්ව ආදී කාරණී පහදු සම්පසාදේ යති කල්ලි මේ භවයෙන් විදුසුන් නොවනි රාහත් භව වූ පසක් කෙරේ ආනීඤ්ඤ සමාපත්තියට වූ සමවත් මරණින් මත්තේ තෙල කරුණ විද්‍යාමාන වෙන යම් කරුණකගේ මානුන්ගේ උපදින් නිසි විපාක විඥානී වීන ඒ කුසල ආනීඤ්ඤ ස්වභාවයට පැමිණියවන්නේ මහානි මේ දෙවෙනි චතුත්ථ ධ්‍යාන සංඛ්‍යාත ආනීඤ්ඤ ප්‍රතිපදාවයි කියලා ඒක සිංහලෙන් ට්‍රාන්ස්ලේට් කරලා තියෙනවා අපි පාලි භාෂාවෙන් පෙන්නන්නේ ဒုတိය ආනීඤ්ඤ සප්පාය ප්‍රතිපදාව කියලා චතුත්ථ ධ්‍යාන කතාවක් නෙමෙයි මේ පෙන්නන්නේ ඉතින් ඒක පෙන්වන්නේ මේ බලුවහම මෙතන මේ ආකාස සංඥායතනිය කරාම ගමන් කිරීමක් මෙතන තියෙනවා. දැන් අපි ඉස්සෙල්ලා පළවෙනි කොටසේ කිව්වේ මොකද්ද? පළවෙනි කොටසේ කිව්වා මේ කාම සංඥා මේව ඔක්කොම මේක ඔක්කොම මායයට යටත් වෙන්නේ. මට ඇති වෙන්නේ අභිජ්ජා ව්‍යාපාද මෙච්ඡාදිටි. මේ මායයේ කුකුල් කොටුව මෙතන තියෙන මේ උභාවාගයක. ඉතින් මායයේ කුකුල් කොටුව. මම මේක ඇතුලේ ඉන්නේ නැහැ. මං එළියට පැන ගන්නවා කියලා තමයි පළවෙනි ප්‍රතිපදාවට ගියේ. ඒකට යාට හොඳ ශ්‍රද්ධාවක තියෙන්න ඕනි. එහෙම කරන්න අභිජ්ජා ව්‍යාපාද වෙන්නේ නැහැ. සාරම්භ වෙන්නේ නැහැ කියන්නේ. එතකොට ඊට පස්සේ දැන් මේ පෙන්නනවා අපි අර 2B ඩයග්‍රෑම් එක ගියොතින් ටිකක් ලස්සන්ට ඒක පැහැදිලි වෙනවා. එයාට පේනවා දැන් මෙන්න මේ දික්ටි අනුසය පාර දිගේ දික් කළාම අපිට ඇවිල්ලා තියෙන මේ රූපයට ඇඟිලි දික් කළා. එහෙමනම් එයා පෙන්නනවා මේ ඔක්කොම මට ඇති වෙලා තියෙන මේ කාම සංඥා මේවා සම්ප්‍රායික දිට්ඨ ධම්ම මේ ඔක්කොම මෙන්න මෙයා හින්දා තමයි මේ ප්‍රශ්න රූපය නිසා. එතකොට ඉතින් එහෙමනම් එයා කල්පනා කරනවා මේ රූපේ නොවන්නේ නම් කාම සංඥා නැහැ කියලා. එතකොට ඒ අවස්ථාවේදී ඉතින් ඔයගලන්ට පේන ඔය ධාතු මනසිකාරයයි කරන්න දෙන්නේ රූපය අර අසුචි එළිය තියෙන එක පටවිය මගේ නෙමෙයි. අභ්‍යන්තරයේ තියෙන අසුචි පටවිය එක මගේ නෙමෙයි කියලා. ඒ ධාතු වශයෙන් බලලා මේකින් ඉවත් වීම තමයි ඒකේ තියෙන්නේ. එහෙම කරාම ආකාස සංඥායතනෙ දැනට එහෙම එනවා. ඊළඟට පෙන්නනෝ යලිදු මහණෙනි ආර්ශාවුතේ මෙසේ ප්‍රත්‍යාවේක්ෂ කෙරේ. යම් දිට්ඨ ධම්මික කාමයොත් යම් සම්පරායික කාමයොත් ඇද්ද යම් දිට්ඨ ධම්මික කාම සංඥාවකුත් යම් සම්පරායික කාම සංඥාවකුත් ඇද්ද යම් දිට්ඨ ධම්මික රූපයොත් යම් සම්පරායික රූපයොත් ඇද්ද යම් දිට්ඨ ධම්මික රූප සංඥාවකුත් යම් සම්ප්‍රායික රූප සංඥාවකුත් ඇද්ද මේ දෙකම අනිත්‍යය. යමක් අනිත්‍ය නම් ඒ තෘෂ්ණා දිට්ඨි වශයෙන් අභිනන්දනා කරන්නට නොනිසෙවේ. අභිමානීන් කියන්නට නොනිසෙවේ. බැසගෙන සිටින්නට නොනිසෙවේ. මෙසේ පිළිපං ඒ කාම රූප ප්‍රතිපාණින් පිළිවෙත බහුල කොට වෙසෙන මේ මහණුන්ගේ සිත අරිහත් ආදී කාරණේ පාදී. සම්පසාදයේ ඇති කල්ලි මේ භවෙම නිදුසුන් නොවනේ රහත් භව වූ පසක් කෙරේ. එහෙම නැත්නම් විඥානං ඡායතන සංඛ්‍යාත ආනේන්ජයට සමවදී මරණින් මත්තේ මේ කාරණය විද්‍යාමාන වේ. යම් කරුණුකේ මේ මහන්ගේ උපතට නිසි විපාක විඥානීය වී ඒ කුසල ආනේන්ජ ස්වභාවයට පැමිණීමන්නේ. මේ තුන්වෙනි ආනේන්ජ සප්පාය ප්‍රතිපදාවයයි ඊළඟ තථාගතයන් වහන්සේ දේශනා කරනවා. එතකොට මෙතන පේනවා අපිට කාරණා අටක්. කාමය දිට්ඨ ධම්මයි සම්පරායකයි. කාම සංඥාත් තුර දැන් තියෙන එක පස්සේ ආදී වශයෙන්. රූපයටත් ඒ විදිහටම බලමු දෙකයි. රූප සංඥාවටත් තව දෙකක් එනවා. දැන් තියෙන එකයි පස්සේ එකයි කියන්නේ. ඒතර කාරණා අටක්. ඒතර මෙතන වෙන්නම මේවා මේ අපි අභිනන්දනා කරන්න වටින්නේ නැහැ කියලා. මේ දෙකම අනිත්‍යයි. අනිත්‍ය නම් අභිනන්දනා කරන්න වටින්නේ නැහැ. එහෙනම් නාබිනන්දති නාබිවදති නාජෝසාය තිට්ඨති කියලා ගන්නවා. ඉතින් අපිට පේනවා ඔය දැන් මෙතන අපි මේ වට කරකෝල තමයි මේ කතාව ඇවිල්ලා තියෙන්නේ නේද? එතකොට ඊට පස්සේ ඉතින් මේක දැන් ආකාස සංඥායතනෙ දක්වා මෙයා ගියා. ආකාස සංඥායතනෙට ගිහිල්ලා ඉතින් එතනින් පස්සේ යාට පේනවා මම මේක අභිනන්දනා කරනවා නම් එහෙම මේක අනිත්‍ය උදයක් අභිනන්දනා කරනවා නම් ඒක අනිත්‍ය උදයක් අභිනන්දනා කරන්න වටින්නේ නැහැ කියන එක. ඒක නාබිනන්දති නාබවදති නාජෝසාය තිට්ඨති කියලා ගැනීමෙන් එයාට පුළුවන් වෙනවා විඥානං ඡායතනෙ කියන එක දක්වා ගමන් කරන්න. එතකොට ඊළඟට පෙන්නනවා මහණින් නැවත අනිකක්ද කියන්නේ. ආර්ය ශ්‍රාවකතුමේ මෙසේ කල්පනා කරයි. මෙලෝ යම් කාමයෝත්, පරලෝ යම් කාමයෝත්. මෙලෝ යම් කාම සංඥාවෝත්, පරලෝ යම් කාම සංඥාවෝත්. මෙලෝ යම් රූපයෝත්ද, පරලෝ යම් රූපයෝත්ද. මෙලෝ යම් රූප සංඥාවෝත්ද, පරලෝ යම් රූප සංඥාවෝත්ද. යම් කම්පාන වුණ ධ්‍යාන සංඥාවෝත්ද. යම් තැනකේ සියලු සංඥාව ඉතුරු නොවේ නිරුද්ධ වෙද්ද. යම් මේ ආකින්චඤ්ඤායතන සමාධියක් වේද ඒ ශාන්තය ඒ ප්‍රණීතය මෙසේ පිළිපන්නා වූ ඒ බහුල කොට වාසය කරන්නා වූ ඔහුගේ සිත ආකින්චඤ්ඤායතන සමාධියේ හේතු සිත පහදී පැහැදීම ඇති කල්ලි මේ භවයෙන් ආකින්චඤ්ඤායතන සමාධියට වූ පැමිණි ප්‍රඥාවෙන් හෝ මිදේ. ශරීරයාගේ බිඳීමේ මරණය මත යම් කාරණයකින් ඔහුගේ උත්පත්තිය ගෙන දෙන්නා වූ විපාක විඥානෙ ආකින්චඤ්ඤායතන කුසල විඥානයට සමාන වේ යන මේ කාරණේ ඇත්තේ මහන්නි මේ පළවෙනි ආකින්චඤ්ඤායතන සමාධියට හේතු ප්‍රතිපදාවය යයි කියනු ලැබේ. එතකොට දැන් මෙතන හිතලා බලන්න මේ අවස්ථාවේදී පෙන්නනවා අපි දැන් සාකච්ඡා කරන අභිජ්ජා ව්‍යාපාද සාරම්භ කියලා. එතකොට මේ අභිජ්ජා ව්‍යාපාදී අපි හිතමු මොහොතකට අපිට ඕක නැහැ කියලා. හිතමු අපිට මේ සාරම්භය විතරක් තියෙනවා කියලා. සාරම්භයේ තියෙනවා නම් මෙතන රවුම් කැරකෙනවා කියන එක පේනවා. ඔය තුන්වෙනි ස්ලයිඩ් එකේ බලුවොත් මෙතන රවුමක් කැරකීමක් ස්පිනින් එකක් තියෙනවා නම් ඒ කියන්නේ දිට්ටින්නේ නේද? ඒ අනුවනේ මෙතන කැරකෙන්නේ. එතකොට එහෙමනම් මෝහසල්ලෙන් අල්ලගෙන මේ පැත්තේ කරපීමක කියන එක තියෙනවා. එතකොට එහෙමනම් ඉතින් විඥාන ධාරාව ආපෝ ඒක නිසා ගැලීමක් කියන එක සිද්ධ වෙනවා. එතකොට දැන් ඉතින් ඕක යම් කිසි විදිහකට ගැලීමක් තියෙනවා නම් ඉතින් උද්දච්චයක් එහෙම එක තමන්ට ඇති වෙනවා. ඒ උද්දච්ච ස්වභාවය කියන එක දැන් කෙනෙකුට ඕන වෙලා තියෙන සුඛය. දැන් මුදලාලි කෙනෙක් බඩුවි කරනවා නම් තව මුදලාලි කෙනෙක් තවයි කෙනෙක් ගෙනල් ලොකු කඩයක් දාගත්තා නම් මිනිස්සු ඒකට ගියායින් පස්සේ මෙයා පරාද වෙනවා. එතකොට අපිට වෙනවා මේ අපි සපක් යම් කිසි මුදලකින් හරි බලාපොරොත්තු වුණාද ඒක ඇවිල්ලා කම්පිටිෂන් එක නිසා ඒක දිනන්න බැරි කම කියන එක තියෙනවා. එතකොට ඊළඟට අපි හිතමු ඔබ අතහැරලා මුදලාලි ගියයි කියලා. මම දැන් භාවනා කරනවා සිල් රැකගෙන කියලා. පළවෙනි ධ්‍යානෙට. පළවෙනි ධ්‍යානෙට ගිහලා එයා බොහොම සන්තෝෂෙන් එයා ඉන්නකොට. දෙවෙනි ධ්‍යානෙට ගිහින් කෙනාගෙන ඔයා මොකද්ද ඔය කරන්නේ විතක්ක විචාරත් එක්කයි ඔයා ඔක කරන්නේ මම මේ බොහොම හොඳට ඒව නැතුව ඉන්නවා කියලා. එපාර ආපහු පරාදයක්. දැන් බඩු විකුණු විකුණේ ඉඳලා මුදල් ලබාගෙන පරාද වුණා දැන් ධ්‍යානෙට ගිහිල්ලත් එතනත් පරාදයි. ඉතින් දෙවෙනි ධ්‍යානෙට මහන්සිලා එයා ගියායින් පස්සේ තුන්වෙනි ධ්‍යානෙට කෙනා ඇවිල්ලා කියනවා ඔයිට වඩා හොඳයි මම මේ සුඛයක් සාගතව මම ඉන්නවා. ආපහු පරාදයි. එපාර එයා යනවා හතරවෙනි ධ්‍යානෙට. ඕම ගිහිල්ලා එක එක ධ්‍යානයන්ගෙන් ධ්‍යානෙට ගිහිල්ලා ඉතින් දැන් මේ මෙයන් ගිහිල්ලා හයවෙනි ධ්‍යානෙ දක්වාම ගිහිල්ලා කියන තත්ත්වය එයාට තියෙනවා. ඒතකොට එයාට පේනවා මේ මොන ආකාරයකට වුණත් මේක දිනන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ කියන්නේ. ඉතින් එහෙමනම් එයා කැමතිනෝ මේ වේදනාවේ Nirodheta. දැන් මුදලාලි බඩු අතහැරියේ බඩු විකුණලා දිනන්න බෑ. ඒ බාර වේදනාව අල්ලගෙන හිටියේ. වේදනාවත් එක්ක දිනන්නත් බෑ. එහෙමනම් කියනවා ඒතං සන්තං ඒතං පනිතං. ආකින්චන් ආයතනං කියලා ගිහිල්ලා තමයි එතන සිද්ධ වෙන්නේ. එතකොට එන්නේ මේ විදිහට තමයි මේකෙ මේන්නේ. එයා ඒ හත්වෙනි ධානයේ කිනික දක්වා තමන් කරන්නේ. ඉතින් සංඥාව ලාභයක් කියලා එයා අවසන් නොවසල තමයි යන්නේ. එතන වේදනාව නිසා ඇති වෙන සංඥාව ලාභයක් කියලා ගන්නේ නැති වෙලා. ඉතින් මේක තේරුම් ගන්න අපි මේ ඩයග්‍රම්ස් වල අපි යමු හතරවෙනි ස්ලයිඩ් එකට. ඉතින් මේ හතරවෙනි ස්ලයිඩ් එකේ පෙන්වා දීලා තියෙනවා පිටකෝපදේශයේ ඔය සිංහල පොතේ නම් පිටුව 119 එතන තිබෙනා වූ ධර්මයක් තියෙනවා. මේ භවයයි භෝගයයි ඕකාරය නිසා අහංකාරය කියන එක ඇති වෙනවා කියලා. එතකොට අපි මෙතන ලකුණු කරලා තියෙනවා මේ භවය කියන එක මේ වේදනාව තියෙන දැන්. භෝගය කියන එක ලකුණු කරලා තියෙනවා කබලින්කාර ආහාර ඒවනේ භෝග වෙන්නේ. යාන වාහන මිල මුදල් අයවාදී. එතකොට ඕකාරය කියන එක ලකුණු කරලා තියෙනවා මේ චේතනාව තියෙන තැන. ඒ කියන්නේ අපි අපිට ආකාසඤ්ඤායතනිය වාගේ මේ ඔක්කොම එපා කියලා ආකාසඤ්ඤායතනිය වාගේ අරූප ධානයකට ගිහිල්ලා ඉන්නවා කියන මේ තුනම නිසා අපිට ඇති වෙනවා ඔය අහංකාරය කියන එක. දැන් අපි බැලුවොත් එහෙම මේ භෝගය නිසා අහංකාර වෙනවා කියලා පුද්ගලයේ දැන් තමන්ගේ ගෙදර බෙන්ස් කාර් එකක් තියෙනවා නම් අපි හිතමු හැම ගෙදරකම ලේන්නේ කියන හැමෝ ගෙදරම තියෙන බෙන්ස් කාර් නම් අහංකාර වෙන්න දෙයක් ඇත්තෙන්නේ. තමන්ගේ ගෙදර බෙන්ස් කාර් එක තියෙනවා නම් අල්ලපු ගෙවල් වල තියෙන්නේ නිකන් ටොයටා කොරොල්ලා හරි මොනවා හරි ඒ වගේ කාරණා. ඔන්න එහෙනම් තමන්ට අහංකාරයක් තියෙනවා. ඒ කියන්නේ ඉනියුකිලිටි එක. ඒක නිසා අහංකාරයක් තියෙනවා. එතකොට එහෙමනම් අපිට පේනවා භෝගයෙන් අහංකාරය ඇති වෙනවා. ඊළඟට ගමු අපි භවය නිසා ඇති වෙන එක. අවුරුදු 16ක ගෑනු ළමෙක් අපි හිතමු ස්ට්‍රීට් එකේ ඉන්නවා. එයා ලස්සන. ඒ ලස්සන නිසා අහංකාරය වෙනවා කියලා අපි කල්පනා කරලා තියෙනවා. බලමු අපි හිතලා මේ ස්ට්‍රීට් එකේ ඉන්න ඔක්කොම ගෑනු ළමයි ඒ වගේම ලස්සනයි. එහෙමනම් අහංකාර වෙන විදිහක් ඇත්තේ නෑ. ඒක වගේ නන්නේ. එතකොට මේ ඉනීක්විලිටි එකක් තියෙනවා නම් මේලේ ඉන්නේ කියන්නේ එයා විතරක් ලස්සන නම් අනිත් අය කැත නම් අන්න තියෙනවා. අන්න එහෙමනම් ඉතින් අපිට පේනවා. මේ වෙනස ඉනීක්විලිටි එක නිසා තමයි අහංකාර වෙලා තියෙන්නේ. ඒක නම් හරි ධර්මයි කියලා පේන්නේ. මොකද උතන ඔය අහංකාරය කියන එකේ තියෙන්නේ ආපව්. මේ සංඥා උපගමන ලක්ෂණ මේ කියලා වෙන්න ඔය අහංකාරය කියන එක. අත්ත සංඥාවේ තියෙන ලක්ෂණය තමයි සංඥාවට යන ධම්මේසු උපගමන ලක්ෂණ. ධම්මේ කියලා කියන්නේ සංඥා. එතකොට එහෙමනම් දැන් බලන්න මම ලස්සන වෙලා තියෙන්නේ මම අතීතයේ යම් කිසි හොඳ දෙයක් කරලා කියන අර්ථය තියෙනවා. ඒක කුසල් කරා කියලා. දැන් ඒ පරිමයා තමත් කුසල් කරනවා. මොකටද ලස්සන වෙලා ඉපදෙන්නේ කියන එක. ඒතකොට ඒ කියන්නේ අර සංඥාව අල්ලගෙන මෙයා ඉන්නවයි කියන එක ඒක තියෙනවා. ඊළඟට ඕකාරය. අපි හිතමු කෙනෙක් අරූප ධානයකට යනවා. එතකොට එයා හැමෝම අරූප ධානයට යන්නේ හැමෝම කියනවා නම් ආකාස සංඥායතේ මමත් ගියා ආකාස සංඥායතේ මමත් ගියා ආකාස සංඥායතේ එහෙම නැහැ. අපි හිතමු භාවනා වැඩසටහනට ඇවිල්ලා හරි එක්කෙනෙක් කියනවා නම් මට නම් බොහෝම හොඳයි මම බොහෝම ඈතට ගිහිල්ලා කලුවර වෙලා මම මෙහෙම හිටියා කියලා. තව එක්කෙනෙක් කියනවා නේ මට නම් ඔබට යන්න බැරි වුණා කියලා. අන්න එතකොට නේද අහංකාරය කියන එක තියෙන්නේ. එයාට බෑ මට පුළුවන් මම හපන කියන කතාවකට තමන් එන්නේ. එතකොට එතනත් අපිට පේනවා මේ හැමෝම ඉනි ආකාස සංඥාය දෙන ওই කතාව නෑ. එතකොට ඉනිබිලිටි ගැන සා එතනත් අහංකාරය. එතකොට එහෙනම් මෙන්න මේ කාරණා තුන මගින්ම අහංකාරය කියන එක අපිට ඇති වෙනවා. ඊළඟට මෙතන මේ පල්ලෙහැන් ලීලක් තියෙනවා. මේක පෙන්වන මේ පුරුෂ ඉන්ද්‍රයන්ච ස්ත්‍රී ඉන්ද්‍රයන්ච තණ්හා පදට්ටානං කියලා පිටකෝපදේශයේ සිංහල පොතේ පිටුව 132 ඒක පෙන්වලා දෙන්න. ඒ කියන්නේ පුරුෂ ඉන්ද්‍රිය ස්ත්‍රී ඉන්ද්‍රිය තණ්හාව ඇතිවීමට ආසන්න කාරණේ වෙනවා. ඒක පෙන්වන පිරිමියෙක් නම් ගැහැණියා සම්බන්ධ වූ දෙයක් ඇත. ඒක නිසා අභ්‍යන්තරයෙන් ඇලෙනවා කියලා. මේ අහංකාරයි. මෙසේ රාග සහිත වූයේ බාහිර වූ දේ සොයයි. මේ මමංකාරයයි කියලා පැහැදිලි කිරීමක් කියන එක තියෙනවා. ඉතින් මේක අපි කලින් සාකච්ඡා කරලා තියෙනවා. ඒ කියන්නේ මේ ඕනම පුද්ගලෙක් ඔය පුරුෂයෙක් කාන්තාවක් දැස බලනවා කියලා කියන්නේ. ඒ බලන්නේ මම පුරුෂයා කියලා මාන්නයක් අටවගෙන. රහතන් වහන්සේ කෙනෙක් ඇරුණාම අනිත් පුද්ගලෙන් මම පුරුෂයා කියලා මාන්නයක් අටවගෙන. පුරුෂයා පුරුෂයා දෙස බලන්නේ වෙන විදිහකට කාන්තාව දෙස බලන්නේ කතාවේදී. එතනත් බලන්න ඉනීක්විලිටි එක තියෙනවා. ඊක්වල් වුණාන ওই කතාව නෑ. පුරුෂයා පුරුෂයාට ඊක්වල් ඒක නිසා වෙන කතාව. එතකොට දැන් කාන්තාවක් කාන්තාව දෙස බලන්නේ යම්කිසි ආකාරයකට කාන්තාව පුරුෂයා දෙස බලන්නේ මම කාන්තාව කියලා මාන්නයක් අටවගෙන. ඒක නිසා අපිට වෙනස් ආකාරයකට සිතුවිලි ගලාගෙන. ඉතින් මං කිව්වා ඕක අපි කලින් පැහැදිලි කරලා තිනෝ පොඩි කාලේ ඒ ළමයි පේර කඩන්න ගිය කතාවක හැමෝම අහලා තියෙනවනේ නේද? මතක නැද්ද? එතකොට ඒ විදිහට තමන්ගේ අහංකාරය වෙලා ඉතින් මේ ඊට පස්සේ ඉතින් ඒ මිනිස්සයා ලොකු වෙලා ආවයින් පස්සේ ඉතින් ගෙදරට ඇතුල් වෙනකොටම එයා හිතන්නේ මේ මම මට තමයි මේ තනකොළ කපනවා ඒ වගේ වැඩ. ඒක පුළුවන් අපේ නෝනට නම් ඔය ලෝන් මූවිං බෑ කියලා. නෝනා හිතන්නේ මට තමයි මේ ඌගෙන ඒවා ඒ දේවල් කරන්න පුළුවන්. මේ මහත්යත් නම් මේවා බෑ. ඔය විදිහට ඌ පොඩි කාලේ ඉඳන් පටන් අරගෙන උඩු දුවලා මම පුරුෂයා කියලා හිතාගෙන තමයි පුරුෂයා කාන්තාව දෙස බලන්නේ. ඒ වගේම කාන්තාව පුරුෂයා දෙස බලන්නේ මම කාන්තාව කියලා. ඉතින් මේකෙදි වෙන්නේ මොකද්ද? දැන් ඒ දෙන්නම එතකොට අභ්‍යන්තරේ ඇලෙනවා. පුරුෂයා පුරුෂත්වයට ඇලෙනවා, කාන්තාව කාන්තාව කියන එකට ඇලෙනවා. එතකොට මේ විදිහට රාග සහිත වෙලා එයා බාහිර උදේ ඒක තමයි මමංකාරය කියලා කිව්වේ. ඉතින් අපි මතකයි අපි ඔබ පැහැදිලි කළා මේ පරිග්‍රහය නේද? බාහිර වස්තුන්ගේ පරිග්‍රහය. ඒක නිසා මමංකාරයක් ඇති වෙලා ඉතින් ඒක සුඛ සංඥා මේ බෙල්ට් එකක් කියන කරකිනවා කියලා ස්පර්ශය දක්වා. අපි ඉගෙනගෙන තියෙන ওই ස්ලයිඩ් 2 එකත් එක්ක ඒක අපිට පේනවා. එතකොට දැන් මේ පෙන්වන්නේ මේ විදිහට කිරීමෙන් දැන් එහෙනම් මේ ස්ලයිඩ් එකේ පෙන්වන මේ අහංකාරය නිසා මමංකාරය ඇති වෙනවා කියන එක. ඉතින් ඊට පස්සේ මමංකාරය ඇති වුණා නම් ආපහු අහංකාරය කියන එක ආපහු ඇති වෙනවා. එතකොට මෙතන මේ 1 2 3 කියලා තියෙනවා. දැන් හිතන්න බලන්න කවුරු හරි මිනිස්සු මේ කබලින්කාර ආහාරයේ තියෙන තැන ඉල්ලනුවක් දාලා අපි හිතමු මේ සංඥාව කියන පුලිය උඩින් දාලා මෙතන මේ චේතනා පොලිය උඩින් දාලා ඊළඟ මේ පල්ලෙහා ඉඳගෙන ඒක අදිනවා. ඇද්දොත් මොකද වෙන්නේ? මෙතන වේදනාවත් එක්ක තියෙන එක මේක පෙරලෙනවා නේද? මේ පැත්තෙන් පල්ලෙහෙන් ඇද්දොත් මේක පෙරලෙනවා. ඒ කියන්නේ අංශ කණුවගේ කැරකෙනවා. එතකොට 1 2 3 තියෙන තැන මතක තියාගන්න. දැන් එහෙමනම් අපි ඔක පේනවා ඒ පෙරලිච්ච එක. මේකේ මේ 1 2 3 දැන් ලකුණු කරලා තියෙන ඕගලන්ට පේනවා මේ 3 තියෙන ඕකාරයේ තිබිච්ච තැන. එතකොට භෝගයේ තිබිච්ච තැන අවිද්‍යාව කියන එක තියෙනවා. එතකොට දැන් අර වේදනාව කියන එක පරාමාසගත වෙනවානේ. එතකොට මේ වේදනාව පරාමාසගත වෙච්ච අවස්ථාවක එකක් තමයි මේ ඇඳලා තියෙන්නේ. එතකොට වේදනාව නිරූපණය වෙලා තියෙන්නේ පරාමාස. ඉතින් මේ පැත්තේ ලෝභය කියන එක ලකුණු වෙලා තියෙනවා. ඉතින් මේකේ උඩ ලියලා තියෙනවා ඔබලා වෙනවා මේ පානාතිපාතේ නිසා දේශේ, දේශේ නිසා පානාතිපාතේ. අදත්තාදානි නිසා ලෝභේ, ලෝභේ නිසා අදත්තාදාන. කාමයේ වර්ධවා හැසිරීම නිසා මෝහේ, මෝහේ නිසා කාමයේ වර්ධවා හැසිරීම. ඒතර ඒ කාරණා තුනක් මෙතන ලකුණු කරලා දෙනවා. පානාතිපාතේ, අදත්තා දාන, ඒ වගේම කාමයේ වර්ධවා හැසිරීම. ඉතින් මේකේ ඇරෝ එකකින් දාලා තියෙන්නේ ඔගොල්ලෝ දන්නවා. රදදතෝ පුඤ්ඤම් පවටිති ගාථාවේදී හැම ඉගෙන ගත්තා. මේ කුකුලව මරනවා නම් ඒකගේ අපි මස් ටිකක් ගන්නවා. ඒ කියන්නේ අදත්තා දානියක් කරනවා. එහෙනම් මේ පානාතිපාතේ කළාම අදත්තා දාන ඒක තරීට මේ ඩයග්‍රෑම් එක ඇකිලෙන්නේ ඇකිලීමක් සිද්ධ වෙනවා. මේක හිතන්න අර රෙදි දාන බෝල කූඩුව වගේ කියන. එතකොට මේක මේ පල්ලෙහාටත් චප්පෝ වෙලා වගේ ඇකිලීමක් එනවා. ඒ කියන්නේ පානාතිපාතේ අදත්තාදානි කියන්නේ මෙහාට එන්නේ. ඒ වගේම අපි විශේෂයෙන් මේ බලන්න යන්නේ මේකේ අනිත් පැත්තට අපි ඇකිලින්නා වූ එක. ඒ කියන්නේ පරාමාසයේ ඉඳන් සත්‍යයට ඇදීම, ඉඳන් සත්‍යයේ පරාමාසයට ඇදීම කියන එක. ඉතින් මේකේ මෙතන මේ ලියලා තියෙනවා කෙනෙකුට අවශ්‍ය නම් සිංහලෙන් ලියා ගන්නත් පුළුවන්. මේකේ ලියලා තියෙන්නේ මොකද්ද? පෙර වූ මෝහය වරහණක් ඇතුලේ දාලා කෙනෙකුට ලියා ගන්න පුළුවන්. දෝෂ සහිතව ජීවත් වීම. හයිපන් එකක් දාලා ලියා ගන්න පුළුවන්. පානාති පාතේ කියලා. පෙර වූ මෝහය දෝෂ සහිතව ජීවත් වීම පානාති පාතේ. මොකද්ද මේ කියන්නේ? මේ මෙතන මේ පල්ලෙහා තියෙන එක තමයි මේ ලකුණු කරලා පෙන්නන්නේ නේද? මෙතන ඇවිල්ලා මේ පෙර වූ මෝහය. වම් අත පැත්තට ආවම දෝෂ සහිතව ජීවත් වීම පානාති පාතේ. ඒ කියන්නේ මේ ආකාසඤ්ඤායතන ඕකාරය කිව්වම ආකාසඤ්ඤායතන නේද? ආන් මේ වගේ රෝගී සංඥාවක් මගේ කියලා අපි ගන්නවා. අරගෙන ජීවත් වීම කියන එක පෙන්වනවා. ඊළඟට ඒවා පෙරූ මොහය. ඊළඟට දෙවිනියට අපි ලියලා තියෙනවා දෙවිනි වාක්‍යය පෙන්වන්නේ දැන් අවිද්‍යාව වරහණක් ඇතුළේ දාලා ලියා ගන්න පුළුවන් ලෝභ සහිතව ජීවත් වීම. හයිපන් එකක් දාලා ලියා ගන්න පුළුවන් අදත්තා දානීය කියන එක. දැන් අවිද්‍යාව ලෝභ සහිතව ජීවත් වීම හයිපන් එකක් දාලා ලියා ගන්නවා අදත්තා දානීය කියන එක. ඒ කියන්නේ රැකියාවක් කරලා අදත්තා දානි. අපේ දැන් තියෙන අවිද්‍යාව මොකද්ද? මේ රැකියාවක් කරලා මුදල් උපයාගෙන ජීවත් වෙනවා කියන එක. ඉතින් එතනදිත් අපිට ආපහු පේනවා දැන් අවිද්‍යාව ලෝභ සහිතව ජීවත් වීම වන් අතපැත්තට ආවා අදත්තා දානි. ඉතින් මෙතන තිබුණේ භෝගේනේ නේද? ඉතින් ඕක සඳහන් මේ අපේ අදත්තා දාන කතාව යන්නේ. එතකොට ඊළඟට තුන්වෙනි වාක්‍යකුත් මේකේ ලියලා තියෙනවා. ඒ කියන්නේ කාමයේ වර්ධවා හැසිරීම. හයිපන් එකක් දාලා ලියා ගන්න පුළුවන් කාම සංඥාව. මෙහි ඇලීම අභි නිවේශය කියන එක. එතකොට එතනත් අපිට පේනවා කාමයේ වර්ධවා හැසිරීම දකුණු පැත්තේ තියෙනවා. මෙතන අභිනිවේශයේ තියෙන තැන අපිට සුභයි කියලා ගත්තා වූ ඒ සංඥාවන් තියෙනවා. කාම සංඥාව මේක ඇලුනන අභිනිවේශය. මෙන්න මේ තුන් ධර්මයන්ම නිසා මේ ඉදන් සච්චාවි නිවේශ කාය ග්‍රන්ථයට මේ පරාමාස කාය ග්‍රන්ථය ඇදිලා යන්නා වූ දෙය කියන එක තියෙනවා. එතකොට පරාමාසයේ ඉදන් සච්චියට ඇතුළට ඇදෙන්නේ ප්‍රසන්ට් මූමන්ට් එකේ. අතීතය ගැන හිතන්නෙත් නැහැ. ඒ වගේම අනාගතය ගැන හිතන්නෙත් නැහැ. ඒක එහෙම සිද්ධ වෙන්නේ තණ්හාව මගින්. මෙන්න මේ අවස්ථාවේදී අර අහංකාරයේ මමංකාරයේ දෙන්න එකට ඉන්නේ. පෙර අවිද්‍යාවයි පසුව මෝහයයි කියන දෙකම මෙතෙන්දී එකයි. දෙදෙනාම එකයි කියන එක තියෙනවා. ඉතින් මේක ඕගලන්ට වැටහෙනවා. දැන් මෙතන පේනවා අපිට මෙතන අවිද්‍යාව කියන එක තියෙනවා. පෙර අවිද්‍යාවයි ඊළඟට පස්සේ මෝහය. මේ පෙර අවිද්‍යාව මේක නම් ඕගලන්ට පේනවා පස්සේ අපිට ඇති වෙන්නේ මෝහය. මේ දෙන්නම එකයි. මේ දෙන්නම එකයි කියන්නේ මොකද්ද? දැන් බලන්න මේ විඥානාහාර පාරේ මෙතන අවිද්‍යාව යෝගය නම් ඉතින් මෙතන අවිද්‍යා ආශ්‍රය. ඒතර මේ දෙක අතර තියෙන ඉදන් සත්‍යාව නිවස කාය ග්‍රන්ථයේ විතරයි. මේකේ අර්ථය මොකක්ද? අපි හිතමු ඕගොල් පාරේ යනකොට මිනිස්සෙක් දකින්න. ඒ මිනිස්සයා දැක්ක ගමන් ඕගොල්ලෝ ගන්නවා එයා සුබයි. බියුටි කියලා මොකක් හරි එකක් ගන්නවා. ඒ මිනිස්සයාගේ හුලම් පාරක්වත් ඕගොල්ලන්ට ඇඟට වැදුනේ නැහැ. මේ ශරීරයට බඩට කණ්ඩ යමක් හම්බ වුණා කියලා ලාභයක් කිසිම දෙයක් ඒ වගේ දෙයක් ඇති වුණෙත් නැහැ. දැකපු ගමන් ගන්න. ඒක හරියට බෝතලයේ සූත්‍රය මස් කට්ට දාපු ගමන් මතකද? බල්ලි දූගෙන ගිල්ල කත්ත. මොකක්වත් හිතුවේ නැහැ. උට හම්බෙච්ච දෙයක් නැහැ නේද? අන්තිමට කට්ට හම්බෙලත් හම්බෙච්ච දෙයක් නැහැ. නැති වුණාම තමයි ඒකese ඇති වුණේ. ඒ වගේ මේක එකපාරටම ගන්න. ඉතින් අන්නේ අර්ථය තමයි තියෙන්නේ. එතකොට මෙතන මේ පෙර අවිද්‍යාවයි පසු මෝහය දෙකම එකයි. ඒ දෙක අතර වෙනසක් නැහැ. අර කලින් තිබුණා වූ වර්ගයකින් තමයි කරන්නේ. එතකොට ප්‍රසන්ට් මොමන්ට් එකේ උන්න ඕක තියෙනවා. එතකොට අපිට එහෙනම් මේක බලන්න පුළුවන් මේ අවිද්‍යාවේ නිසා මේක මෙහාට ඇදෙනවා කියන්නේ හිතන්න බලන්න මේ ලණුවක් වගේ තියෙන පරාමාසයෙන් අවිද්‍යාව කියන එක පුලියක් නම් මේ ඉදන් සත්‍ය ඇතුළේ ඉඳන් මිනිස්සෙක් මෙහෙම අදිනවා. ඇද්දාම මේ පරාමාසය මේ පැත්තට ඇදිලා එනවා. ඊළඟට ගත්තයන් පස්සේ මෙතන මේ මෝහයේ කරපන් ලෝභ දෝෂ මෝහ ඩයග්‍රෑම් එකේ මෝහජ පරිදාහය කියලා අපි බැලුවේ නේද? එතකොට ඒක තියෙනවා ලොකු පුලියක් වටේටම දාලා. එතකොට ඒ වගේ වටේටම ලනුව දාලා මෙතනින් අදිනවා. ඇත්තන් වම් අත පැත්තේ යම් කිසි දෙයක් රූප වේවා වේදනා වේවා ඔක්කොම ඇදිලා එනවා. එතකොට පරාමාසයක් මේකට ඇදෙනවා කියන එක තියෙනවා. ඉතින් අභිනිවේෂයේ තියෙනවා ඉතින් මේ සංස්කාර වලට ඇලිලා ඉතින් එහෙනම් පරාමාසයේ මේ පැත්තට ලණුවක් දාලා නිකම්ම ඇද්දා වාගේ උන්න තුන් ධර්මයේ මෙතන ඇදෙනවා කියන එක තියෙනවා. එතකොට ප්‍රසන්ට් මොමන්ට් එකේ පරාමාස කාය ග්‍රන්ථී ඉදන් සත්‍යයට ඇදෙනවා. මේ අහනුන් වුණ එකට එකතු වෙලා ඉන්නකොට ඔය ඉදන් සත්‍යය ඇදෙනවා පරාමාසයට. ඒක හැබැයි ප්‍රසන්ට් මොමන්ට් එකේ නෙමෙයි. ඒ කියන්නේ මෙයාට මොකක් හරි එකක් හම්බ වෙලා. ඒ කියන්නේ අර මනුස්සයා දැක්ක යම්කිසි දෙයක් ලැබුණා. ආහාරයක් හරි හම්බ වුණා කියන එක. එතකොට ඒකෙන් පස්සෙ තින් අර තලු මරලා කියන්නේ මේක රහයි කියලා. අන්න ඒ වගේ ඉදන් සච්චයෙන් පරාමාසයට ඇදීම කියන එක තියෙනවා. ඉතින් මේක මේ භාවනාවට ගන්න මෙන්න මේ ස්ලයිඩ් එක තමයි ප්‍රධාන භාවනාව වෙන්නේ. මොකද මේක මේ විශාල ධර්මයක් මෙතන තියෙනවා. මේක පෙන්නනවා මේ ෆන්ඩමෙන්ටලි කොහොමද අපි මේ විඥාන ධාරාව කියන එක ගලන්නේ. මේ ෆස්ට් බිල්ඩින් බ්ලොක් එක තමයි මේ පෙන්නන්නේ. කොහොමද මේක හෙල්ලෙන්නේ ධාරාව ගලන්නේ කියන එක. ඉතින් ඒකෙම විඥානාහාර පාරේ අත්තාණු දිට්ඨිය හැදීම දක්වාම ඒ තමන්ට ඒක වැටහීම් කරා ගමන් කරන්න පුළුවන්. එතකොට දැන් මෙතන 4යි 5යි 6යි කියලා ලියලා තියෙනවා. එතකොට ඔන්න ඕක මතක තියාගෙන අපි බලමු ඊළඟ ස්ලයිඩ් එක, 6 වෙනි ස්ලයිඩ් එක. එතකොට මේ 6 වෙනි ස්ලයිඩ් එක අපි ආයතන ඩයග්‍රෑම් තුන්වෙනිගෙන් තමයි අපි මේක ගත්තේ. මෙතන ඕගලන්ට පේනවා මේ පල්ලෙහා තියෙනවා කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක. කාම විතක්කේ තියෙනවා ව්‍යාපාද විතක්ක, ව්‍යාපාද විතක්කේ තියෙනවා විහිංසා විතක්ක ඇති. කාම විතක්කේ තියෙනවා නම් කාමී වරදවා හැසිරීම. ඉතින් කෙනෙක් විතර වහන දෙයක් තමයි කාම විතක්කේ තිබිච්ච ඵලයට අපි කාමී වරදවා හැසිරෙනවා. නමුත් අපි දන්නවා මව් කුසට යන අවස්ථාව ලොකුම අවස්ථාව ජීවිතේ බැලුවහම ඒ වෙලාවෙදී කාමී වරදවා හැසිරලා තමයි ගිහින් තියෙන්නේ. එහෙනම් කාමී වරදවා හැසිරීම නිසා මෝහය ඇති වෙනවා විහිංසා විතක්කේ කියන එකට අපි එනවා. එතකොට මේ 4යි 5යි 6යි අපි අනිත් පැත්තට අංශගණුවක මේ විදිහට කැරකෙවුවොතින් එහෙම අපිට පේනවා අපි අර ඉස්සෙල්ලා හිතපු ඩයග්‍රෑම් එකේ 4 5 6 කියන තැනට එනවා කියන එක. එතකොට දැන් මෙතන ඇඳලා තියෙන ඔය ඉදන් සච්චය පරාමාංශයට ඇකුළුණා වූ අවස්ථාව. මෙතෙන්දී අවිජ්ජාවයි අභිජ්ජා කියන එකයි ඒ විගම චේතනාවයි දෙන්න එකට එක්කව වෙලා තියෙනවා. අර දොර පොල්ලත් අපි කිව්වේ හැදෙනවා කියලා අංශගණුවකින් කර කියලා නේද. එතකොට මේ දකුණු අත පැත්තේ ලීලා තිනවා කාම සංඥාව කියන එක. මේ මැද්දේ ලීලා තිනවා මේ වේදනාව කියන එක දෝමනස්සේ. ඒ වගේම මෙතන තිනවා පරාමාස කාය ග්‍රන්ථේ විදං සච්ඡාවි නිවේස කාය ග්‍රන්ථේ. ඉතින් මේක නිසා මේ බයෙන් අගති ගමනක් අපි ගමන් කරනවා. ඉතින් මේක තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ අනිච්චා භික්කවේ කාම තුච්ඡා මුසා මෝස ධම්ම මයාකත මේතම් භික්කවේ බාල ලාපන. මේ කාම සංඥාව නිසා අපිට ඇති වෙන්නේ මේ දෝමනසය පමණයි. ඒ කියන්නේ අර වතුර කලත්තලා ඇති වෙන දේ ඔන්න ඔච්චරයි. කොච්චර කලත්තුවත් කලත්තුවත් අන්තිමට එන්න එන්න මොකද වැඩි වෙනවා මිසක් අඩු වීමක් කියන එක නෑ. එතකොට එක පාරටම මේක වෙන හැටි බුදුහාමුදුරුවෝ මෙතන මේ පෙන්වා දීම කියන එක තියෙනවා. ඉතින් මේක හරි ගැඹුරු අර්ථයක් තියෙනවා. මේ විදිහට මේ දෝමනස්සය ඇති වෙනවා කියන එක තේරුම් ගත්තාම ඉතින් ඒකේ ඒ බලපෑම. ඒතකොට මේක තමයි ඔයගලන්ගේ මේ පහ පහ ස්ලයිඩ් එකයි 6 ස්ලයිඩ් එකෙන් තමයි ඒ ප්‍රධාන භාවනාව හැටියට තියෙන්නේ. ඒතකොට මේ දකුණු අත පැත්තේදී මේ කාම සංඥාව ඔයගොල්ලෝ දන්නවා. ඉතින් කාම සංඥාව තමයි හේතුව වෙන්නේ උද්දච්චයට නේද? එහෙනම් හිතන්න මේ පැත්තේ තියෙන උද්දච්චයයි කියලා. කාම සංඥාවේ මේ ඇති වෙලා තියෙන ස්වභාවය. ඒකට එහෙනම් ධාන වශයෙන් ওই தත්ත්වය Tamanට පේන. ඒකට එහෙනම් අපි ආපහු යමු අපි සූත්‍ර දේශනාවට. මේ සූත්‍ර දේශනාවේ පෙන්වනවා මහණෙනි නැවත අනිකක්ද කියමු. ආර ශ්‍රාවක තෙමේ අරණ්‍යට ගියෝ පැමිණියෝ වෘක්ෂ මූලිට පැමිණියෝ ශුන්‍යාගාරයට පැමිණියෝ මෙසේ කල්පනා කරයි. මේ මම යන දෙයකින් හෝ මගේ යන දෙයකින් හෝ ශුන්‍ය වේ. මෙසේ පිළිපන්නා වූ ඒ බහුල කොට වාසය කරන්නා වූ ඕගේ සිත ආකින්චන්නායතන සමාධි හේතුවේ පහදී. පැහැදීම ඇති කල්ලි මේ වවේ ආකින්චන්නායතන සමාධියට හෝ පැමිණි. ප්‍රඥාවෙන් හෝ මිදේ. ශරීරයගේ බිඳීම මරණින් මතු යම් කාරණකින් ඕගේ උත්පත්ති සිදුවන විපාක විඥානය කුසල විඥාන සමාන වේ යන මේ කාරණේ ඇත්තේ. මහන්නේ මේ දෙවෙනි ආකින්චන්නායතන සමාධියට හේතු ප්‍රතිපදාවයයි කියන ලබ. එතකොට මෙතන මේ පෙන්නනෝ ශුන්‍ය මිදං අත්තේනවා අත්තෙනි එනවා කියලා. ඒ කියන්නේ මේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියලා ඒවා ගත්තාම ඒවා එකකවත් මමයි කියලා කතාවක් ඇත්තේ මගේ කියලා කතාවක් නෑ. ඒවා ටික එකව ඔකටම ඔක්කොම එකට එකව කරලා පහම ගත්තත් මම කතාවක් මගේ කතාවක් කියන එකක් ඇත්තේ නෑ. එතකොට මමයි කියන කතාවේ මේක ශුන්‍යයි කියන එක තමන්නේ. ඉතින් මේක අපි භාවනා කරලා තියෙනවා. අනිත්‍ය නම් දුක්කන විපරිණාමයට පත්වෙනවන මගේ කියලා ගන්න වටිනවද කියලා අර සීල සූත්‍රය කරපු වෙලාවෙ කළා තියෙනවා. ඒකට ඒ ක්‍රමයට තමයි මෙතන මේ හත්තිනි ධානයට. ඉතින් මේක දෙවෙනි කාරණේ කියලා තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ ආකින්චන් ආයතට යන. හැබැයි ඉතින් මෙතන ප්‍රඥාව අධිකයි. ඉතින් මේක තමයි අර මගපල්ලාභියා කියන්නේ. මම නම් මට ওই ප්‍රීතියක් සුඛයක් මොකක්වත් දැනුන්නේ නැහැ. මං එකපාරට මේවා එකක්වත් මගේ නෙමෙයි කියලා ගත්ත ගමන් මුළු විශාල වෙලා ගිහින් මම මෙතෙන්ට ගියා කියලා. එතකොට ඒක තමයි එයා බොරුවක් නෙමෙයි කියන්නේ. මේ හත්වෙනි ධ්‍යානෙට එකපාරටම යන්න පුළුවන් කියන එක තමයි මේ බුදුහාමුදුරුවෝ පෙන්වා දීලා තියෙන්නේ. ඉතින් ඒක එහෙම වෙන්නම එපායි. එහෙම නැත්තම් මොකද වෙන්නේ? ආමුදුරුවෝ මා භික්ෂුන් වහන්සේ නම පිණ්ඩපාතේ වඩිනකොට ඔන්න ඉස්සරහින් කාන්තාවක් එනවා දැකලා ආ මේ කේස් මේ ලොම් මේ නිය කියලා පටන් අරගෙන ගියා නම් පෙරහැර ගිහිල්ලා ඉවරයි නේ. එතකොට අර එකපාරටම විමුක්ති චිත්තය දක්වාහෙන් යන්න පුළුවන්කම කියන එක ඒක තියෙන්න ඕන. ඒ අනුව තමයි මේ තමන්ට හත්වෙනි ධ්‍යානෙට යෑම කියන්නේ. ඊළඟට ආපෝ පෙන්නන මහණෙන් නැවත අනිකක්ද කියන ආර්ය ශ්‍රාවකතේ මෙසේ කල්පනා කරයි. කිසි තැනක මම යන කිසිවෙක් නැත. කිසිවෙකුගේ මම යන කිසිවක්ද නැත. නුඹ යන කිසිවෙක්ද නැත. නුඹගේ මම යන කිසිවෙක්ද නැත. මෙසේ පිළිපන්නා වූ ඒ බහුල කොට වාසය කරන්නා වූගේ සිත ආකින්චන්නායතන සමාධි හේතුවේ පහදින. පැහැදීම ඇති කල්ලි මේවවේ හෝ ආකින්චන්නායතන සමාධියට පැමිණි. ප්‍රඥාවෙන් හෝ මෙදේ. ශරීරයාගේ මිදීමෙන් මරණයෙන් මතු යම් කාරණයකින් ඔහුගේ ඉපදීම සිදුවන්නා වූ විපාක විඥානි කුසල විඥාන සමාන වේ යන මේ ආර්ථය ඇත්තේ. මහන්නේ මේ තුන්වෙනි ආකින්චන්නායතන සමාධියට හේතු ප්‍රතිපදාවයයි කියන ලබේ. එතකොට මෙතන මේ පෙන්වන්නේ ඉහළ වූ ප්‍රඥාවක් තියෙන අවස්ථාවක්, ආශ්‍රව නැසන අවස්ථාවක, මේ අනාශ්‍රව අවස්ථාවක පැහැදිලි කිරීමකුයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. මේක පෙන්වන්නේ මේ තමා සකස් කළොත් තමයි තමාම කියනක පවතින්නේ. රාගය නිසා තමයි අපි මේ සකස් කිරීම කියන එක සිද්ධ වෙන්නේ කියන එක තේරුම් ගන්න. ඉතින් මේක තේරුම් ගන්න නම් අපිට පුළුවන්කම තියෙනවා අපි අර 2B ඩයග්‍රෑම් එකට ගියොත් අපිට ලකුණු කරගන්න පුළුවන් ධර්මයක් තියෙනවා. මේ විඤ්ඤාණ ධාරාව කියන එක ගලන විදිය. පළවෙනියම අපි දන්නවා මේ වතුර වීදුරුවක් ගත්තොත් වතුර වීදුරුවක එල්ලුණාම හරි එක පැත්තකින් වම් පැත්තෙන් අපි හිතමු දකුණු අත පැත්තට වතුර ටිකක් උඩට යනවා. මේ පැත්ත පාත් වෙනවා, අනිත් පැත්ත උඩට යනවා. මොකද වෙන්නේ? ඒ පැත්තේ තියෙන වතුර ටික දැන් අතන උසින්ද ඒක යටම කෙරවලි පල්ලෙහා බිත්තිය අයින දිගේ ඒක එනවා පල්ලෙහා පැත්තට. වම් පැත්තට. වම් පැත්තට ආවයින් පස්සේ ආපහු මේ පැත්ත උඩ යනවා. කොහොමනේ ඔය කැලැත්වීම කියන එක සිද්ධ වෙන්නේ නේද? ඒතර අන්නේ වගේ තමයි මෙතනත් සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ උකලන්ට පේනවා මෙතන මේ රූපය කියන එකේ කබලිකාර ආහාරයේ ඉඳන් සංඥාව දක්වා අපි රේඛාවක් ඇඳුවොත් කෙනෙකුට ලකුණු කරගන්න පුළුවන් ඒක 1A කියලා. ඒ වගේම ඕගලන්ට පේනවා මෙතන තියෙනවා මේ සංස්කාර කියන තැන. ඒ පරිදේ වූ සංස්කාරය ලකුණු කරලා තියෙන තැන. ඒ වගේම ආපහු ඒ වගේ කැපෙන තැනක් තියෙනවා මේ වේදනාවේ ඉඳන් භයාගතියට යන රේඛාවයි පරාමාසයේ ඉඳන් දෝසගතියට යන රේඛාවයි කැපෙන්නව තැනක් තියෙනවා. අන්න එතෙන්ට එනවා සෝකය කියන එක. එතකොට අන්න එතන අපිට ලකුණු කරගන්න පුළුවන් මේ සෝ පරිදේවේ ඉඳන් සෝකෙට යනා වූ රේඛාවට අපිට ලකුණු කරගන්න පුළුවන් 2A කියලා. අපි ඉස්සෙල්ල ලකුණු කරන්නේ 1A කියලා. මේ කබලිකාර ආහාරේ ඉඳන් සංඥාවට දැන් අපි 2A කියලා මේ පැත්තට ලකුණු කරා. එතකොට ඊළඟට මේ සංඥාවේ ඉඳන් චේතනාවට යන එකට අපිට ලකුණු කරගන්න පුළුවන් 1B කියලා. ආපහු මෙතන සෝකේ ඉඳ මේ පැත්තේ තියෙනවා දෝමනස්සේ, දෝමනස්සයට යන ගොයකට අපිට දාගන්න පුළුවන් 2B කියලා. අතන 1B නම් මෙතන 2B. ඊළඟට ආපහු චේතනාවේ ඉඳ ඔයගලන්ට පේනවා විඥාණය දක්වා රේඛාවක් එකේ ඇඳලම තියෙනවා. අන්න ඒකට අපිට දාන්න පුළුවන් 1C කියලා. ඒක 1C නම් මෙතන අපි දන්නවා මේ දෝමනස්සේ ඉඳන් මේ පැත්තට යනවා දුක්ඛය. මේක මේ ලයින් එකනේ දුක්ඛ දෝමනස්ස ශෝක පරිදේව නේද පල්ලෙහා තියෙන්නේ. එතකොට දැන් එහෙමනම් දෝමනස්සේ ඉඳන් අපි යන්නේ දුක්ඛයට. ආන්න ඒකට අපිට ලකුණු කරගන්න පුළුවන් 2C කියලා. දැන් එතකොට එහෙම ලකුණු කරගත්තොත් ඕගලන්ට පේනවා මෙන්න මෙහෙම දෙයක්. අපේ විඥාන ධාරාව බිඳිලා පරිදේ වුණාට පස්සේ අපි පරිදේ විඳන් මේ පැති ශෝකයට යනවා. පරිදේ විඳන් ශෝකයට යනවා කියලා කියන්නේ මෙතනින් අපි මෙතන මේ කබලින්කාර ආහාරය ඉඳන් අපි සංඥාව කරා ගමන් කිරීමක් කියන්නේ. කවුරු හරි දෙනෙක් දිහා බලාගෙන හිටියා. ඒක අපි තු මැරලා ගියා කියලා ඒ මනුස්සයා යන්න ගිලා ඒ පාර තව එක්කෙනෙක් දිහා බලුවා කියන්නේ නේද? ඒ කියන්නේ වෙන රූපයක් අපි යන්නේ. ආන් මේ වගේ අන්න රූපේ නිසා මේක. ඒක කෑමක් නැති වුණා නම් වෙන කෑමකට අපි තමන්ගේ මනස මෙයන්. එතකොට ඊළඟට අපි මෙතන මේ ශෝකයේ ඉඳන් අපි ගමන් කරනවා ওই දෝමනස්සේ කියන එකට. අන්න ඒ වෙලාවේ මේ සංඥාවේ ඉඳන් චේතනාවට ගමන් කිරීම කියන එක තියෙනවා. ඔන්න ওই අවස්ථාව ටිකක් කල්පනා කරන්න ඕනේ. මාන්නයත් එක්ක තිබෙනා වූ සම්බන්ධතාවයේ ඇතු මාන්නේ බලපෑම සහගත. දැන් ඕගලන්ට පේනවා මෙන්න මේක තමයි මානපාර. ඒ කියන්නේ මේ ඉදන් සච්චේ ඉඳන් ওই බයාගතියට දක්වා යනා වූ රේඛාව සංස්කාරය හරහා ඒක තමයි මානපාර. මේක පැහැදිලි කරනවා නම් මේකේ බලපෑම කොහොමද කියලා අපි හිතමු. කවුරු හරි කෙනෙක් ওই වේල්ලක් මැදලා ඇවිල්ලා ඉන්නවා. වේල්ල බැඳලා හිත ටිකක් දැන් මහන්සි තේකක් බොන්න කියලා බොහොම සන්තෝෂයෙන් අර මඩ ටික එහෙම මේව කරලා ආවා තේකක් බොන්න. මෙන්නකොට ඔන්න තේක හදාගෙන බොන්න ඇවිල්ලා වාඩි වුණා විතරයි. එක මිනිහෙක් සරමත් කැහිපිට ගාගෙන ඇවිල්ලා බුලත් පිට අවුලකුත් වාගෙන බුලත් පිටත් කාලා අපෙත් එක්කම ගේනවා hina වෙලා මාත්‍ය හදු වේල කැඩිලා කියලා. ඒ කිව්ව ගමන් අරයා දත් ටිකක් විරිස්සලා නේ කිව්වේ. උච්චමට වාගේ කිව්වා වගේ නේද? එතකොට මෙයාට මොකද හිතෙන්නේ? මං ඕක සිමෙන්ති දාලා හදනු. අන්න ඒ වගේ අර්ථ ඒක වුණේ එක පැත්තකට දාලා එයා යන අර්ථ හදන්නේ කියන එක. ඔන්න ඔය අර්ථය තියෙන. ඒකේ බලපෑම ඇතිවයි මේක තියෙන්නේ. එතකොට එයාගේ චේතනාවන් තියෙන මං සිමෙන්ති දාලා හදනවා වගේ අර්ථයන්ට තමන් ගිහිල්ලා තියෙනවා. ඒක අර අමතක කරන්න නැතුව බැලිය යුතු ධර්මයක් තමයි හිතන්න. එතකොට දැන් ඊළඟට දැන් චේතනාවේ ඉඳන් අපි විඥානයේ දක්වා යනකොට මේ පැත්තේ අපි දෝමනස්සේ ඉඳන් දුක්ඛය දක්වා ගමන් කරනවා. ඒ කියන්නේ දෝමනස්සේ ඉඳන් දුක්ඛයට යනවා කියන එක එකපාරට තේරෙන්නේ නැති හින්දා රහතන් වහන්සේ පෙන්නනවා මේ ප්‍රියේ විප්‍රයෝගයේ ඉඳන් දුක්ඛයට යනවා කියන එක හිතන්නේ කියලා. එතකොට පැහැදිලි වෙනවා. මොකද මතකනි ජාති දුක්ඛ ප්‍රියේ විප්‍රයෝග ලිදක වැටුණා නම් ඒ ලිඳ කටෙන්ම තමයි ගොඩේ. අන්න ඒ වගේ ආපහු එතෙන්ට යනවා කියන එක. එතකොට මෙතනින් මේ අපි මේ විඥානේ හැදීමක් මෙතනින් ඇති වෙනවා. පාලමක් වගේ මේ පැත්තට ආවා. එතකොට ඔන්න ඒ අවස්ථාවේදී අපි මේ චේතනාව කියන එකේ අර්ථ දැක්වීම කියන එක විමසලා බලමු. චේතනාවේ අර්ථ දැක්වීම කියන එකක් තියෙන්නේ පිටකෝපදේශේ. ඒකෙ පෙන්නනෝ කාමේසු සංයුක්තෝ විහෙරති භාවිතෝ අජෝ සංඥා අයං චේතනං කියලා.
කාමීස සංයුක්තෝ විහෙරති භාවිතෝ
අජෝ සංඥා අයං චේතනෝ. එතකොට අජෝ සංඥා කියලා කියන්නේ අපි අල්ලගෙන ඉන්න. මොකද්ද අපි අල්ලගෙන ඉන්නේ? අල්ලගෙන ඉන්නේ අපි භවය. එහෙනම් චේතනාවෙන් අපි අල්ලගෙන ඉන්නේ මෙතන භවය කියන්නේ. ඊළඟට ආපහු පෙන්නනෝ දෙවෙනි වචනේට යනවා අපි. අර්ථ දැක්කීමේ දෙවෙනි වචනේ. පළවෙනි වචනේ කිව්වේ සංයුක්තයි, දෙවෙනි වචනේ කිව්වේ භාවිතෝ කියලා. භාවිතා කරනවා කියන්නේ ඩිවලොප්, භාවිත කාය හැම කිව්වේ නේද? ඩිවලොප්මන්ට් එකයි මේ කියන්නේ. ඩිවලොප් කරනවා. මොනවද අපි වැඩි දියුණු කරන්නේ? දැන් ඕගොල්ලෝ රස්සාවක් එහෙම කරගෙන ඉන්නවා නම් කල්පනා කරනවා මම. මේ අපේ මං කරන රස්සාවෙන් ඉච්චර හොඳට මුදල් හම්බු වෙන්නේ. මම හොඳ රස්සාවකට යනවා. මට පොඩ්ඩක් මුදල් වැඩියෙන් ගන්න එහෙම පුළුවන් කියලා නේද? එතකොට ඒකට සඳහා මොනවා හරි ඉගෙන ගැනීම හරි ඒවා කරනවා. අන්නේ යර්ථින් ඔයගලන්ට පේනවා අපි මේ වැඩි දියුණු කරන්නේ ඩෙවලොප් කරන්නේ මොනවද? රූපාගේ මුදල් පැත්තෙන් ගත්ත රූපාගේ ඒ රූපේ නිසා හොඳට කණ්ඩ හම්බ වෙයි කියලා වේදනාව. එතකොට චේතනාව මම ලොකු මහත්යා වගේ තයි එකුත් දාගෙන මම ගිහිල්ලා වැඩට ගිහිල්ලා එනවා ඒ වගේ චේතනාව. එහෙනම් අපි වැඩි දියුණු කරන්නේ රූපාගේ වේදනාගේ චේතනාවගේ. ඕක තමයි අපේ මුළු ජීවිතේම බලනවා. ඕක තමයි අපි කරන්නේ. එතකොට අපි ඊළඟට එනවා චේතනාවේ අර්ථ දැක්වීම පළවෙනි වචනේට සංයුක්තු. සංයුක්ත වූ කියන්නේ කනෙක්ටඩ්. එතකොට මොනවත් එක්කද අපි මේ සම්බන්ධ වෙලා තියෙන්නේ? රූප, වේදනා, මෙතන තියෙන සංඥාව කියන්නේ. දැන් බලන්න අර දෙවෙනි අගේ කල්පනා කළාම අපි කිව්වා රූපාගේ, වේදනාගේ, චේතනාගේ. මෙතනින් හැදිලා තියෙනවා නේද මේ ටී කප් එකක් වගේ. ඒක තියෙන ටී කප් එකේ ස්වභාවය නේද? රූප, වේදනා, චේතනා. ඉතින් මෙතනින් අපි මේ හදන්නේ මේ හැන්ඩල් එකක්, මේ ටී කප් එකේ හැන්ඩල් එක. විඥානේ නේද? අල්ල ගන්න පුළුවන්. සෝස් පන් එකේ හැන්ඩල් එක වාගේ. එතකොට අපේ මේ ටී කප් එක ඇතුලේ තියෙන්නේ මොකක්ද? සංඥා. එතකොට පළවෙනි අර්ථ දැක්කින් වත්තම චේතනාව පළවෙනි වචනේ මෙතන මේ ඇතුලේ තියෙන සංඥා රූපාගේ වේදනා සංඥා. ඉතින් මේ සංඥාව අපේ ටී කප් එක හිස් නේද? බලන්න ඒක. පළවෙනියටම අපි කිව්වා මෙතන සුබයි කියලා. මේ සුබයි කියලා කියන්නේ මල මුත්‍රා අසුචි වලකට අපි සුබයි කියලා කියනවා. එතකොට ඒක මුසාව. එතකොට ඒක බොරුවක්. ඊළඟට ගත්තාම ඒ බොරුවට මර කට්ලට් තියනවා, කට්ලට් තියනවා වගේ ස්පර්ශ කරන්න පුළුවන් වෙලා තමන් මේ නිත්‍යභාවයක් කියන එක එකතු කරනවා. ඒකත් බොරුවක් නේ. එතකොට බොරු දෙකයි. සුබේට නිත්‍ය එක අහුල දැන් අපි කාමරාගම් සිරේකාවෙන් ඇඟිල දික් කළා කියනවා සුකයි කියලා. තුන්වෙනි බොරු. එහෙනම් අපේ කප් එක හිස්. මේ කප් එක හිස්, මේ හිස් කප් එකක් හිස් දෙයක් භාවිතා කළා නේද මම මේ හැන්ඩල් එක විඥානීය හැන්ඩල් එක හදන්නේ කියලා කල්පනා කළා. අන්න ඒ වෙලාවට තමයි මගේ සිත නතර වෙනවා. එතකොට අන්න ඒක තමයි මෙතෙන්දී මේ බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. ඉතින් අර ආනිජ සප්පාය සූත්‍රය අපි දැන් ටිකකට ඉස්සෙල්ලා බලපු කාරණාවේ පෙන්වන්නේ හෙල්ලුණා නම් නේද? තමයි යෝග තියෙන්නේ. හෙල්ලුනේ නැත්තම් ওই රැල්ල මොකක්වත් ඇත්තේ නැහැ කියන එක තියෙනවා. ඒ විදිහට සම්බන්ධ වෙලා තමන්ට පේනවා. ඒතර මෙයාට පේනවා හෙල්ලුනොත් තමයි මේ මම කතාව. අර සර්ෆ් බෝඩ් එකේ ඉන්න මිනිහයත් කියන්නේ යා රැල්ල උඩ ඉන්නකම් මේ මම ඉන්නේ මම විඳින්නේ. ඉවන්ට් එක නැති වෙච්ච ගමන් ඇදගෙන වැටුන මම නැති වෙනවා. අන්න ඒ අර්ථයෙන් තමන්ට පැහැදිලි වෙනවා. ඒකට මේක හොඳට මෙන්න මේ මොහොත කල්පනා කරලා බලන්න. ඒ කියන්නේ පල්ලෙහෙන් දකුණු අත පැත්තේ ඉඳන් වම් පැත්තට යමක් ආවද උඩ ඒ රූපයත් අල්ලගෙන අපිට විඥානයක් අපි හදාගත්තා. ඉතින් බැලුවා විඥානේ මැරිලා නැහැ නේද? මෙතන මලයි කියලා කිව්වට කොහොම හරි එකක් ආපහු හදාගත්තා. එතකොට අන්න ඒක තමයි එතන භාවනා වශයෙන් ගන්න තියෙන්නේ. ඊළඟට පෙන්නනවා මහණින් නැවත අනිකක්ද කියන්නේ. ආර ශ්‍රාවකතේ මෙසේ කල්පනා කරයි. මෙලෝ යම් කාමයොත් එද්ද. පරලෝ යම් කාමයොත් එද්ද. මෙලෝ යම් කාම සංඥාවොත් එද්ද. පරලෝ යම් කාම සංඥාවොත් එද්ද. මෙලෝ යම් රූපයොත් එද්ද. පරලෝ යම් රූපයොත් එද්ද. මෙලෝ යම් රූප සංඥාවොත් එද්ද. පරලෝ යම් රූප සංඥාවොත් එද්ද. යම් කම්පාන වන ධ්‍යාන සංඥාවොත් එද්ද. යම් මාකින්චන්නායතන ධ්‍යාන සංඥාවොත් එද්ද. මේ සියලු සංඥාව ඉතිරි නැතුව නිරුද්ධ වෙද්ද. යම් මේ නිව සංඥා නා සංඥායතන සමාධියක් වේද. ඒ ශාන්තේ, ඒ ප්‍රණීතේ. මෙසේ පිළිපන්නා වූ ඒ බහුල කොට වාසය කරන්නා වූගේ සිත නිව සංඥා නා සංඥායතන හේතුවේ පහදී. මේ භවයේ පැහැදීම ඇති කල්ලි මේ භවයේම නිව සංඥා නා සංඥායතන සමාධියට වූ පැමිණි. ප්‍රඥාවෙන් හෝ මිදේ. ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යම් කාරණයකින් ඔහුගේ උත්පත්ති සිදුවන්නා වූ විපාක විඥානය කුසල විඥානට සමාන වන්නේ යන මේ කාරණේ ඇත්තේ මහණින් මේ නිව සංඥා නා සංඥායතන සමාධියට හේතු ප්‍රතිපදාවයයි කියන ලබේ. ඉතින් අපි දන්නවා මේ අපේ ඔක්කොම තීරණයන් අපි මේ තීනවිත් අවස්ථාවේදී මෝහෙන් ගත තීරණ කියලා. ඉතින් ඒ වයින් තමයි අපේ මේ සංස්කාර හැදිලා තියෙන්නේ. එතකොට ඒ හැදුනා වූ සංස්කාර මගේ යයි නොගැනීමෙන් තමයි නිව සංඥා නා සංඥායතනය කියන එකට තමන්ට යන්න පුළුවන්කම තියෙන්නේ. ඒ දින මිද්දෙන් ගත් හදපු මොහයෙන් හදපු ගත්ත තීරණ අනුගත්ත සංස්කාරයන් නේද? තීවේ ගති උත්තක් නැහැ කියන එක තියෙනවා. ඉතින් ඒක තේරුම් ගන්න කෙනෙකුට කල්පනා කරන්න පුළුවන් අපි සාකච්ඡා කරලා තිනවා මේක. අර වඩු වාසුන් නැහැගේ කතාව අඩුවාස නැගෙන ලී කෑලි තුනක් හම්බ වෙනවා. දෙකක් හොඳයි එකක් ගොල්ල ගහලා. වාසුන් නැහැට කරගන්න දෙයක් තිබුණේ නැහැ. මේසේ හැදුවා. හැදුවට පස්සේ පේනවා මේ අර තුන්වෙනි ලී කෑල ගොල්ල ගහපු එක දකුණු පැත්තේ කකුලට ඇවිල්ලා තියෙන ගොල්ල ගහපු ඒ ලී කෑල. දැන් මෙයාට බය මේක කඩාගෙන වැටේ කියලා. ඉස්සර නම් වාසුන් නැහැ උගෙන් ගහනවා යටින් නමක් මම තමයි ඇදී කියලා. දැන් මෙයාට හදපු එකට ප්‍රවුඩ් වෙන්නේ එකක් නැහැ. එහෙම නැත්නම් අර හොයලා 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 ගෙවල් මහන්සිලා මහන්සිලා ගත්තා. ඒ ගත්තට තීන මිද්ද අවස්ථාවේදී මෝහෙන් ගත්ත තීරණයනේ. ඉතින් මෙයාට මේ මෝගේ ගෙට එනකොටම අර කුස්සිය අපි හිතමු කුස්සිය පොඩි කමක් නැහැ කියලා නේ උග ගත්තේ. ඉතින් ගෙට එනකොටම ෂක් මේක කුස්සිය හොඳ වුණා නම් කියන අර්ථය. ඒ කියන්නේ ගේ දැන් ගන්නෙ නැහැ මගේ කියලා. අන්නේ අර්ථය තමයි තියෙන්නේ. එතකොට මෙතන අපිට පේනවා ඔය පැහැදිලි කරලා දෙන්න පුළුවන් ඔය විඥානීය කියන එක සකස් වෙනකොට. දැන් මෙතන මේක නිකන් මේ බෙල් ෂේප් කර්ව් එකක් වගේ තමයි පෙන්වන්නේ. ඒ කියන්නේ මෙතන පේනවා මේ වේදනාව කියන එක තියෙනවා. මෙතන නාම රූප. අපි හිතමු ඔන්නයි නාම රූප කියන තැන තමයි අපේ මේ වේදනාව කියන එක යන්තම් ඇති වුණේ කියලා. එතකොට ඔන්න චේතනාව දක්වා ගියා. ඊට පස්සේ මේ බෙල් ෂේප් කර්ව් එක බහලා යනවා වගේ එකක් තියෙනවා. එතකොට මෙතන පීක් එක කියන එක. ඉතින් ඔක උතනින් හිම හිටින්නේ නැහනේ. වතුර පාරක් නම් දැන් අපි 1A 1B 2B ආදී වශයෙන් බැලුවේ මේක තල්ලු වෙවි යනවා. එතකොට මේක දකුණු පැත්තට ගියා නම් එන විඥානයේ තියෙන තැනත් ওই විදිහටම ඔයගලන්ට පේනවා බෙල් ෂේප් කර්ව් එක වාගේ හැදිලා තියෙනවා කියලා. එතකොට මෙන්න මේ මෙතන පෙන්වන්නේ මොකද්ද? මේ අපේ මේ මාන්නයත් එක්ක තමයි අපි මේ දේ කරන්නේ. ඒ කියන්නේ දැන් මං පොඩි කාලේ කැකිරි මාළුවක් කාලා තියෙනවා. කවුරු හරි මිනිස්සෙක් මට අද කැකිරි මාළුවක් ගෙනත් දුන්නා නම් ඒක කනකොට මං කි ඒක පාටම එනවා. අර පොඩි කාලේ කාපු එක කොච්චර හොඳද කියලා. ඒතර බලන්න දැන් මේක මේ මාන්නෙන් ඉගේ ඉන්නේ නේද? කලින් එක ඒක තමයි හොඳ එක කියලා. ඒ කියන්නේ මෙතන උඩ පීක් එකට එන්නේ නිතරම බෙස්ට් එක. තමන්ගේ බෙස්ට් එක. මම පොඩි කාලේ තිබුණා ඔයක. ඔයගොල්ලෝ ඒ සියුම්ව බලනවා නම් ඔයාලගේ සිතුවිලි ලෝක තියෙනවා. ඒක පාර්ට් දැන් මට නම් පළක් ඒවලට පේනවා තුනක් විතර ඒ වගේ ඉන්ස්ටන්සස්. මෙන්න මෙතෙන්දි කාපු එක, මෙතෙන්දි කාපු එක ආදී වශයෙන් එක ඒක සිහිය තියෙනවා නම් නේ පේනවා. එතකොට ඒ කියන්නේ මේ අපි හොඳට දැන් කනකොට තියෙන එක දැන් හිතන්න දැන් කනකොට ඇතිවෙච්ච වේදනාව අපි මෙතනින් ලකුණු කරා නම් අන්න මගේ බෙස්ට් එක මේක අපි ගෙනාවා කියන එක. එතකොට මේ කියන්නේ මොනවද මේ අපේ කර්මය. කර්මය විසින් තමයි මේක අටවන්නේ. අතීතයේ මම මෙහෙම වුණා කියන කතාවත් එක්ක ඒකේ ඇටවීමක් කියන එක තියෙනවා. එතකොට මේ කර්ම විඥානය මෙතන අපි මේ කතා කරන්නේ. එතකොට මේ මානිය අඩු වෙකිනා තමයි නේව සංඥා නා සංඥා ඇතන ලාභය. එතකොට එයාගේ අර පීක් එක එහෙම හොඳට අඩුම වෙලා තියෙනවා. සාමාන්‍ය මිනිස්සෙගේ බොහොම වැඩි. දැන් බල්ලෙක් එහෙම ගත්තාම ඉතින් කෑමක් ගත්තාම බොහොම කෑදරට ගොරෝගෙන කෑක් ගහගෙන ඉන්න. දැන් මිනිස්සෙක් කනකොට එහෙම නැතුව යනවනේ නේද? ඒ වගේ පේනවා. සත්තු කොච්චර හොර කනවද කෑම. අනිත් සත්තුන්ව මරනවා ඒ වගේ තත්ති තියෙනවා. ඒ වගේ අර්ථයන් පේනවා. එතකොට මෙයාගේ අඩුම එකක් තමයි තියෙන්නේ. ඊළඟට පෙන්නනවා මෙසේ වදාළ කල්ලි ආයුෂ්මත් ආනන්ද ස්ථිරයන් වහන්සේ භාගතුන් වහන්සේට මේක ප්‍රකාශ කළ ස්වාමීන් මේ ශාසනයේ මහණතෙමි මෙසේ පිළිපන්නේමි. ඉදින් මා විසින් පෙර කර්ම රැස් නොකරන ලද්දේ නම් මාගේ මේ විපාක භවය නොපවත්නේ. ඉදින් දැන් කර්ම රැස් නොකරන්නේ නම් මතු විපාක භවය නොපවත්නේ. දැන් යම් පංචස්කන්ධයක් ඇත්තේද ඒ දුරු කරමින් මෙසේ විදර්ශනා උපේක්ෂාව ලබයි. ස්වාමිනි මහණතෙන් පිරිණියේ ආනන්දේ මේ ඇතෙන් මහණෙක් පිරිනවම් පාන්නේ මේ ඇතෙන් මහණෙක් පිරිනවම් නොපාන්නේ වදාළේ. ස්වාමිනි යම් හේකින් මේ ඇතෙන් මහණෙක් පිරිනවම් පාන්නේ මේ ඇතෙන් මහණෙක් පිරිනවම් නොපාන්නේ ඊට හේතු කවර ප්‍රත්‍ය කවර? ආනන්දේ මේ ශාසනී මහණතෙමි මෙසේ පිළිපන්නේ මා විසින් පෙර කර්ම රැස් නොකරන ලද්දේ නම් මාගේ දැන් විපාක භවය නොපෝතින්නේ. ඉතින් දැන් කර්ම රැස් නොකරන්නේ නම් මාගේ මතු විපාක භවය නොවන්නේ. දැන් යම් පංචස්කන්ධයක් ඇත්තේද ඒ දුරු කරමි මෙසේ විදර්ශනා උපේක්ෂාව ලබයි. හෙතෙම මේ උපේක්ෂාවට මමේ මාගේ සතුටු වේ. මමේ මාගේ යයි මමේ මාගේ තෘෂ්ණාවෙන් බැස ගනී. ඒ කියන්නේ අභිනන්දති අභිවදති අජෝසාය තිට්ටති කියලා ගන්න. ඒ උපේක්ෂාවට සතුටු වන්නා වූ මමය යනාදී කියන්නා වූ තෘෂ්ණාවෙන් බැස ගන්නා වූ උපේක්ෂාව විඥානී ඇසුරු කරන ලද්දේ වේ. ඒ දැඩි කොට අල්ලා ගැනීම ආනන්දය දැඩි කොට අල්ලා ගැනීම සහිත මානතමේ පිරිනවම් පාන්නේ නොවේයි කියලා තථාගතයන් වහන්සේ ඉදින්ද දේශනා කළා. එතකොට මෙතෙන්දි වෙන්නේ මොකද්ද? යම්කිසි කෙනෙක් ඒ උපේක්ඛාවට ගිහිල්ලා මේක තේරුම් අරගෙන ඒ උපේක්ඛාව අල්ලගන්න අභිනන්දනා කරනවා. එතකොට ඒක අල්ලගෙන ඉන්නවා නම් කියන්නේ අරූප ධානය හරි අල්ලගෙන ඉන්නවා. එයා පිරුණම් පානවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ. එතකොට එහෙම නැත්තම් එයා පිරුණම් පාන්න පුළුවන්. එතකොට ආනන්ද හාමුදුරුව ඒ අවස්ථාවේදී ඇහුවා, ස්වාමිනී දැඩකට අල්ලා ගන්නා ලවන ඒ මහානතෙම කුමක් දැඩිසේ අල්වා ගන්නේ? නිවසඤ්ඤානා සංඥායතේ පදාලේ. ස්වාමිනී ඒ මහානතෙම වනායි දැඩකට අල්ලා ගන්නා ලවන ශ්‍රේෂ්ඨ භවය අල්ලා ගන්නේ. ආනන්දේ ඒ මහානතෙම වනායි දැඩකට අල්ලා ගන්නා ලවන ශ්‍රේෂ්ඨ භවය අල්ලා ගන්නේ. ආනන්දේ යම් මේ නිවසඤ්ඤානා සංඥායතනයක් වේද මේ වනායි දැඩිව අල්ලා ගන්නා ලවන ශ්‍රේෂ්ඨ භවයයි කියලා තථාගතයන් වහන්සේ පැවසුවා. එතකොට මේක තමයි මේ මිනිස්සු ගොඩාක් වරද්දලා තියෙන්නේ. ඉතින් අපිට පේනවා මේ මේක තියෙන්නේ මේ කර්ම විඥානේ අර බෙල් ෂේප් කව් එකේ පෙන්නපු තමයි මෙතන මේ කර්ම විඥානේ. ධානාදාමතුරු දැනගෙන ඉඳලා තියෙනවා මේ බුදුහාමුදුරු කර්ම විඥානේ තමයි මෙතන කතා කරන්නේ කියලා. එතකොට මිනිස්සු කල්පනා කරනවා මේ මිනිස් ලෝකේ තමයි ජීවිතය තමයි ඉහළම එක කියලා. එතකොට ඒගොල්ලෝ කරන්නේ මොකද්ද? මේ බුදුහාමුදුරුවෝ තමන්ගේ ක්ලබ් එකට දාගෙන මේකයි. තථාගතයන් වහන්සේ ඉපදෙන්නේ බුද්ධත්වයට පත් වෙන්නේ මේක නිසා, මේක තමයි හොඳම භවය කියලා. ඉතින් බුදුහාමුදුරුවෝ පෙන්නනවා ශ්‍රේෂ්ඨ භවය ඇවිල්ලා නිවසඤ්ඤා නාසඤ්ඤායතනයි කියලා. බුදුහාමුදුරුවෝ මෙහාට එන්නේ මේක බැලන්ස් කරන්න. බැරිලාවත් බුදුහාමුදුරුවෝ අපි හිතමු දිව්‍ය ලෝකේ උත්පත්ති ලැබුවා නම් මේ මිනිස්සුන්ට මොකද්ද කරන්න පුළුවන්? උඩ බහින්න විතරයි පුළුවන් නේද? ඉතින් බුදුහාමුදුරුවෝ මේ ලෝකේ පහළ වුණාම අන්න දිවි ලෝකේ ඉන්න දෙවිවරුන්ට, බ්‍රහ්ම ලෝකේ ඉන්න බ්‍රහ්මයන්ට මෙහි ඇවිල්ලා ආන්න පුළුවන්. නැත්තම් ඉතින් අපි අසරණයි, අන්තිමයි නේ. ඒක නිසා මේ තථාගතයන් වහන්සේ මේ පහළ වෙනවා. ඒක තේරුම් ගන්නෙ නැතුව මේ විදිහට වැරදිට වටහා ගන්නවා. ආනන්දේ මේ ශාසනයේ මහානතේ මෙසේ පිළිපන්නේ, පෙර මා විසින් කර්ම රැස් නොකරන ලද්දේ නම් දැන් මගේ විපාක භවය නොවන්නේ. දැන් කර්ම රැස් නොකළේ නම් මතු විපාක භවය නොවන්නේ. දැන් යම් පංචස්කන්ධයක් වේද ඒ දුරු කරමින් මෙසේ විදර්ශනා උපේක්ෂාව ලබයිද? හෙතෙ මේ උපේක්ෂාවට මමේ මගේ සතුට නොවේ, මමේ මගේ නොකියයි, ඒ තෘෂ්ණාවෙන් බැසගෙන නොසිටී. උපේක්ෂාවට සතුට නොවන්නා වූ, මමේ මගේ නොකියන්නා වූ, ඒ බැසගෙන නොසිටින්නා වූ ඔහුගේ එය ඇසුරු කළා වූ නොවේ, විඥානය නොවේ, ඒ දැඩිකට අල්ලා ගැනීම නොවේ. ආනන්දය දැඩිව අල්ලා ගැනීම නැත්තා වූ පිරුණම් පාන්නේ වදාළ. ඒ කියන්නේ උපේක්ඛාවෙන් උපේක්ඛා ප්‍රමාණී වටින් ගිහිල්ලා ඒක නාබිනන්දති නාබිවදති නාජෝසායතිති කියලා ගන්නවා නම් ඉතින් අපි දන්නවා භව නිරෝධෝ ජාති නිරෝධෝ. එයා භව එක ඉපදීමක් කියන එක ඒක සිද්ධ වෙන්නේ නැහැ. ස්වාමිනී ආශ්චර්ය, ස්වාමිනී අද්භූතය, ස්වාමිනී ඒ සමාපත්තිය ඇතුළුකොට භාගතුන් වහන්සේ විසින් ඕගයන්ගේ ඊතර කිරීම වදාරන ලද ස්වාමිනී ආර්ය විමුක්ෂය කවරේද? ආනන්දේ මේ ශාසනයේ ආර්ය ශ්‍රාවකයෙක් මෙසේ කල්පනා කරයි. මෙලෝ යම් කාමයෝත් පරලෝ යම් කාමයෝත්ද? මෙලෝ යම් කාම සංඥාවෝ පරලෝ යම් කාම සංඥාවෝත්ද? මෙලෝ යම් රූපයෝත්ද පරලෝ යම් රූපයෝත්ද? මෙලෝ යම් රූප සංඥාවෝත්ද පරලෝ යම් රූප සංඥාවෝත්ද? යම් කම්පාන වන ධාන සංඥාවෝත්ද? යම් ආකින්චනායතන සංඥාවෝත්ද? යම් නිවසඤ්ඤා නාසඤ්ඤායතන සංඥාවෝත්ද? මේ සියල්ල සක්කාය නම් වේ. ඒ සක්කාය කෙරෙන් දැඩිසේ අල්ලා ගැනීමක් නැතු චිත්තයාගේ යම් විදීමක් වේද ඒ අමෘතය නම් වේ කියලා. එතකොට මේ බුදුහාමුදුරු පෙන්වුවා අපිට යන්න පුළුවන් තැන් ඔක්කොම නේද? රූප අල්ලගෙන ඉඳලා තියෙන්නා වූ ඒවල් ඒක අතහැරලා ඒක එක තැන් වලට ආකින්චනායත විඥානාංචයත නාකින්චනායත නිවසඤ්ඤා නාසඤ්ඤායත විමුක්ති ඒව ඔක්කොටම යන හැටි බුදුහාමුදුරු මෙතන පෙන්වුවා. පෙන්නලා කිව්වා මේව ඔක්කොම සක්කාය ඕන් බොඩි. ඔක බලන්න පුළුවන් මෙතන මේ අපි දැන් ටිකකට ඉස්සෙල්ලත් මේක බැලුවා මේ 2B ඩයග්‍රෑම් එකේ. මේක මේ විඥානයේ ධාරාවක් වගේ අපේ ගමන් කරවන්නේ. ඉතින් මේක නිකම්ම නෙමෙයි මේ ජග්ගගා ගෙනියන්නේ. මෙතනින් අපිට පේනවා මෙතන මේ ඒ කාමච්ඡන්ද ඒ නීවරණ වලින්මයි මේ පවත්තා ගන්න. එතකොට මෙතනින් කබලින්කාර ආහාරය ආ මේක හොඳයි කියලා අන්න සංඥාවක් ඇති වෙනවා. ඊට පස්සේ ඉතින් මේක ව්‍යාපාදයෙන් ජැක් එකක් ගහලා තව ටිකක් දුර ගෙනියනවා. ඊට පස්සේ තීන විද්‍යෙන් ජැක් එකක් ගහලා චේතනාව ඉදන් මෙහාට ගෙනියනවා. ඊට පස්සේ අර දකුණු අත පැත්තෙන් එන උද්දච්චය. ඒකෙන් ජැක් එක ගහලා පල්ලෙහාට එනවා. පල්ලෙහෙන් ඉතින් අවිද්‍යාශ්‍රය ඉදන් කාමාශ්‍රය දක්වා ජැක් එක ගහනවා සැකේ. සැකේන් ගහලා මෙන්න මේ ෆ්‍රේම් එක වාගේ හදා ගන්නවා. එතකොට මේ ඔක්කොම යමු රූපය අතුරු කර ගන්නා වූ දෙයක් ඒ ධානියන්ගෙන් මේ කාමච්ඡන්ද ව්‍යාපාද නීවරණයෙන් තොරව ගිහිල්ලා ධානයන්ට ගියා වූ දේවල් වේවා. නේව සංඥා නාසඤ්ඤායතන මේ ඔක්කොම කරන්නේ මේකේ යම් කිසි ආකාරයක විඥාන ධාරාව දේවීමක් විතරයි. මේ ෆ්‍රේම් එකම තමයි කොහොම කළත් අපි ගෙනියන්නේ. එතකොට මේ ෆ්‍රේම් එක ගරන් ගිහුවාන් පස්සේ මොකද වෙන්නේ? මේ මෙතන මේ චේතනාව තියෙන තැනින් හිතන්න බලන්න නිකන් හරියට වතුර පාරේ යනකොට පල්ලෙහාට බහින්න එකක් තියෙනවා. ඔයගොල්ලන්ගේ සිංක් එක තියෙනවා. සිංක් එකට වතුර දැම්මම ඔන්න කොහෙද ගියේ කියලා හොයා ගන්න නෑ. කොහෙද යන්නේ? මේක ගිහිල්ලා හැංගෙනවා. හැංගෙන්නේ මොකද්ද? මේ පල්ලෙහා ඉන්න අහනුයි මමනුයි. ආහංකාරයි මමංකාරයි අතර එක සැඟවීමක් කියන එක තමයි මේකේ තියෙන්නේ. එහෙමත් නැත්නම් ওই බ්ලොටින් පේපර් එකේ ඔයගොල්ලෝ තීන්ත ටිකක් පුරනවා. ඒ තීන්ත ඉරුවට පස්සේ තීන්ත කොහෙද ගියේ කියලා හොයා ගන්න පුළුවන්. ගීතනක් හොයා ගන්න බෑ. අන්න ඒ වගේ මේ ආහංකාරය මමංකාරය අතර සැඟවීම. ඒතර මේවා ඔක්කොම මේ සක්කාය කියන එක විතරයි. වෙන දෙයක් නෑ. ඒතර ඔක්කොම ඉහළ ධානයෙන් ඔක්කොටම ගෙනිහිලා බුදුහාමුදුරු පෙන්නන මේක සක්කාය. ඒකේ මිදීමක් තියෙනවා. ඒක අමෘතයයි කියලා. ඒක පෙන්නනවා. ආනන්ද මෙසේ වනායි මහා විසින් කම්පා නොවන ධාන සමාධියට හේතු ප්‍රතිපදාව දේශනා කරන්නද? ආකින්චන්නායතන සමාධියට හේතු ප්‍රතිපදාව දේශනා කරන්නද? නව සංඥා නාසඤ්ඤායතන සමාධියට හේතු ප්‍රතිපදාව දේශනා කරලාදී. ඒ සමාධිය ඇසුරු කොට ඕගයන්ගේ ඊතර කිරීම දේශනා කරනලාදී. ආර්ය වූ විමුක්ඛය දේශනා කරනලාදී. ආනන්දේ ශ්‍රාවකයන්ට වැඩ කැමති වූ අනුකම්පායත්තව ශාස්ත්‍රෝ විසින් අනුකම්පා උපදවා කටයුතු යමක් වේද මා විසින් හේතු ඔබට කරනලාදී. ආනන්දේ මේ වෘක්ෂ මූල වේ. ශුන්‍යාගාර ආනන්දේ ධ්‍යාන කරා සමාධිය උපදවා. ප්‍රමාද නො. පසු පසු තැවිලි නොවේ. මේත ඔබට අපගේ අනුශාසනාවේ යයි වදාළසේක. භාගතුන් වහන්සේ මේක වදාළ සතුටු සිත්ති ආනන්ද ස්ත්‍රයන් වහන්සේ භාගතුන් වහන්සේගේ වචන සතුටින් පිළිගත්තා. එතකොට මේක කොහොමද අපි භාවනා කරන්නේ? ඒක තමයි සූත්‍ර දේශනාවේ තියෙන්නේ. එතකොට භාවනාව සඳහා ඉතින් ඕගොල්ලෝ කල්පනා කරන්න ඕන මේ මෙතන තිබෙන්නා වූ කාරණේ. අපි පළවෙනියෙන්ම අපි ගන්න ස්ලයිඩ් එකේ මේක කරන්න පුළුවන්. ඒ ඕගලන්ට පේනවා මෙතන තියෙනවා කියලා මේ හරියට මාරයාගේ පුහුල් කුඩු වගේ එක. මෙයා කල්පනා කරන පළවෙනිම කිව්වේ මොකද්ද? මේ කාමියෝ කියනවා අනිත්‍යයි. අනිච්චාභික්කවේ කාම තුච්ච. ඒක තුච්ච දෙයක්. මුසා මෝස ධර්ම. මායාකත මේක. මායාමකින් කරන ලද්දක් වෙන්නේ. බාලලාපන. බාලයාගේ වචනයකින් සිදුවක් වෙන්නේ. දම කල්පනා කරනවා මේ කාම කාම සංඥා ඔය දිට්ඨ ධම්ම සම්පරායක මේවා ඔක්කොගෙන් ඇති වෙන්නේ මොකද්ද? මේ අවිජ්ජා ව්‍යාපාද සාරම්භ කියන ඒවා තමයි ඇති වෙන්නේ කියලා. ඉතින් තේරුම් ගන්නවා මම ඉන්නේ මෙන්න මේ මායාවේ කුකුල් කූඩුවේ ඇතුලේ. මේ කුකුල් කූඩුවෙන් මම එළියට පැන ගන්නවා කියලා ඒක තමයි දැඩිලෙස අදිෂ්ඨානයක් තමන් ගත්තා. ඉතින් එතකොට එතන හොඳ ශ්‍රද්ධාවකුත් තියෙන්න ඕනේ නේද? ඒ කියන්නේ හොඳ ශ්‍රද්ධාවක් තියෙනවා නම් තමයි මට මේ අභිජ්ජා එපා කියලා ඒක කියන්නේ. එතකොට එහෙම කළොත් නම් ඉතින් ව්‍යාපාදයක් එහෙනම් සාරාංශයක් නෑ. එතකොට මේ විදිහට තමන්ට පුළුවන් සත්‍ය බෝධිපාක්ෂික ධර්ම මොනවා හරි අරියට මග හරි මොනවා හරි භාවිතා කළා මම පැනගන්නවා කියලා දැඩි ලෙස අදිටම් කිරීමෙන් තමයි. මොකද මම ඉන්නේ මායාවේ කුකුල් කුඩු ඇතුළේ. මාළයා මට මොනවා හරි බේට් එකක් දාපු ගමන් මං අන්නේ ඒක අල්ලගෙන මම ඒකත් එක්ක යනවා. මං එළියට බයින් හදනකොට එයා මට මේකත් දෙනවා කියලා තමයි තේරුම් ගන්න. ඒතර පළවෙනි කාරණේ හැටියට බුදුහාමුදුරුවෝ කපෙන්නවා. ආනිජ ප්‍රතිපදාව කියලා. එතකොට ඊළඟට තථාගතයන් වහන්සේ පෙන්වුවා අර අපිට 2B ඩයග්‍රෑම් එකත් එක්ක අපිට පේන දෙයක්. ඒ කියන්නේ මෙතන පේනවා මේ ඔක්කොම මේ ප්‍රශ්නයන් කියනවා ඇති වෙලා තියෙන මෙන්න මේ අහිංසා. මේ රූපය නිසා. එතකොට මේ රූපය නිසායි කියලා, ඒ කියන්නේ දිට්ඨි අනුසයෙන් ඇඟිල්ල දික් කළා. මේක නිසා තමයි මේක ඇති වෙලා තියෙන්නේ. එතකොට මේක ඇවිල්ලා ධාතු. එතකොට එහෙනම් ධාතු මනසිකාරය කරා. ඒකෙන් අයින් වුණාම තමයි ආකාස සංඥායතනෙ හිරට යන්නේ. ඊට පස්සේ යාට පේනවා මේ ආකාස සංඥායතනෙ හැරි වේදනාවක් තියෙනවා. ඉතින් මේක මේ අභිනන්දනා කරොත් මොකද වෙන්නේ? අභිනන්දති අභිවදිත අජෝසායතිත්‍ති කියලා ගත්තොත් ඉතින් මම ඒක ඉපදීම කියන එක තියෙනවා. මේක අනිත්‍ය උදයක්. මේකිනුත් මට ඉන්න බෑ. ඒ නිසා නාබිනන්දති නාබිවදති නාජෝ සායතිත්‍ති කියලා එකට ඇප්ලයි කරාම එතනින් අර සමාධි භාවනා සූත්‍රයේ අර්ථයෙන් තමන් ඒක ඉක්මීමක් කරලා ඒ විඥානං ඡායතනිය කියන එකට ඒකට යාම කියන එක තියෙනවා. ඊට පස්සේ යාට පේනවා මේ දක්වා ගත්තාම මේ එකම තරගයකින්වත් මේ දිනන්න බෑ. ඒක මාරාගේ නිකන් මිනිස්සුන්ගේ කොලිකියුල වල ඔය කතාවටත් හොඳට ගැලපෙනවා. ඉතින් කියනවනේ මම මේ හොඳට කඩයක් එහෙම දාගෙන ආව ඔන්න මාරයා වගේ අර මිනිස්සයා ගෙනලා කඩයක් දාගත්තා කියලා නේද? එතකොට දැන් ඉතින් තමන් ඔන්න මම ඒක අතහැරලා මම දැන් උපාසකෙක් වගේ මං ගිහලා දැන් මං ඕවා මොකක්වත් නැහැ මම භාවනා කරගෙන ඉන්නවා කියලා. ඉතින් භාවනා කරනකොට දැන් ප්‍රථම ධානය කියන්නේ යතෙන් මට දැන් බොහොම හොඳයි මෙහෙමයි කිව්වා මම දෙවි ධාන කතාවයි. ඔය විදිහට ගත්තාම මෙයාට පේනවා කිසිම ආකාරයක මේකේ දිනන්න පුළුවන් කමක් නැත්තේ නේ. ඒ පාර එයා කැමති වෙනවා ඒතන් සන්තන් ඒතන් පණීතන් යදිදන් ආකින්චන් ආයතන මේ ඔක්කොම නැති වෙලා යනවා නම් හොඳයි කියලා. එතකොට අන්නේ පත්තිනි ධානයට එන්නා වූ ක්‍රමේ අන්න ඒ අවස්ථාවට උගුල එනකොට අර හොඳට මෙනෙහි කර යුතු දේ තමයි අපි මෙතන පෙන්වෝ මේ අහංකාරය නිසා මමංකාරය. දැන් පේනවද කොහොමද අපේ මේ ඇවිස්සිල්ල කියන එක ඇති වෙන්නේ? අහංකාරේ මමංකාරේ. මම පුරුෂයා කියලා කාන්තාව දෙස බැලුවා, කාන්තාව මම කාන්තාව කියලා පුරුෂයා දෙස බැලුවා. එතකොට ඒ කියන්නේ අපේ මාන්නයත් එක්ක ඉනිවිලිටි එකත් එක්ක තිබෙනා වූ ඒ ස්වභාවය. ඒක අපේ එතෙන්දී මේ පස්වෙනි ස්ලයිඩ් එකට ඇවිල්ලා අපි තේරුම් ගන්නවා මෙන්න මේ අර ලියාගත් වාක්‍ය තුන තමයි හොඳට කල්පනා කරන්න. පෙර මෝහය දෝෂ සහිතව ජීවත් වීම පානාති පාති දක්නු පැත්තට. දැන් අවිද්‍යාව ලෝභ සහිතව ජීවත් වීම අදත්තාදානි. මොකද්ද අපේ දැන් තියෙන අවිද්‍යාව? දැන් අවිද්‍යාව තමයි ඉතින් මේ අර ප්‍රස්තාවක් කරලා මුදල් උපයාගෙන ජීවත් වෙනවා කියන එක. නිර්වාණයට යන්නේ නැතුව මේක අල්ලගෙන ඉන්නේ. ඉතින් මේකනේ අර භවයයි භෝගය. මෙතන තියෙන භෝගය නේද? ওই භෝගේ කතාවක් නේ මම පෙන්නන්නේ. ඉනිකුලිටි එක නේද? එතකොට ඊළඟට කාමී වර්ධව හැසිරි කාම සංඥාව ඉහැලීම අබිනිවේසය. එතන මේ තුන් කාරණේ නිසා පරාමාසය කියන එක ඉදන් සත්‍යය කරා ගමන් කරනවා. ඒක සිද්ධ වෙන්නේ ප්‍රසන්න මොහොමන්ට් එකේ. ඒ කියන්නේ තමන්ට කවුරු හරි මිනිස්සු අධ්‍යා බලලා ඒ මිනිස්සුන්ට සුබයි කියලා දෙනකොට තමන්ට ඒ මිනිස්සුන්ට කිසිම දෙයක් දීලවත් නැහැ. උලම් පාරක්වත් වැදිලා නැහැ. එතකොට අර පෙර මේ දැන් තියෙන පෙර දැන් තියෙන අවිද්‍යාවයි පසුව මෝහයයි කියන එක දෙකම එකයි. ඒක වෙනසක් නැහැ. මොකද මේ මැද්දේ තියෙන ඉදන් සත්‍යය විතරයි විඥාන ආහාර පාර. ඉතින් මේ විඥාන ආහාර පාර තමයි මේ භාවනාව එතකොට කරන්නේ. එතකොට දැන් තමන්ට පේනවා මෙතන මේකට ඇදෙනවා කියන එක. ඉතින් මෙතන මේ අත්තාමු දික්කිය තමයි සම්පූර්ණ මේක ඇති වෙලා තියෙන්නේ. බුදුහාමුදුරු පෙන්නලා දීලා තියෙන්නේ මෙතන මේ ෆන්ඩමෙන්ටල් බ්ලොක් එක. ඒ කියන්නේ මේ පොඩ්ඩක් එකපාරට සුබයි කියලා ගත්ත ගමන් මෙහාට ඇදුනා ඔන්න වැඩේ හරි ඔන්න අත්තගේ කතාව එතන ඉඳන්ම ඇති වුණා කියන එක. ඉතින් ඊළඟ ස්ලයිඩ් එකේ ඕගොල්ලන්ට පේනවා මේක මේ විදිහට බැලුවයින් පස්සේ මේකේ ප්‍රතිඵලය මොකද්ද? දෝමනස්සේ. ඉතින් ප්‍රතිඵලය දෝමනස්සේ කියන එක ආවනම් 6 වෙනි ස්ලයිඩ් එකේ. එහෙමනම් කිසිම උපේක්ඛාවක් කියන එකේ ගත්තාම Tamanට පේනව නේද අන්තිමට? දෝමනස්සේ නම් වෙන්නේ ඉතින් ඇති වැඩක් තියෙනවා. ඕනම එක කොයි තත්ත්වෙ නෙමෙයි පෙන්නන්නේ. ඉතින් ඒක තමයි. එහෙමනම් එකක්වත් ඇති වැඩක් නැහැ. ඉතින් අන්තිමට අර සක්කාය කතාවම Tamanට තේරෙනවා. මේක නිවසඤ්ඤා නාසඤ්ඤායතර මං හැදුවත් ඔච්චරම තමයි. දෝමනස්සේම තමයි අන්තිමට ඒක තියෙන්නේ. ඒ අර්ථයෙන් කල්පනා කරන්න. මෙතන මේ පැත්තේ මේ කාම සංඥාව ගුවාම හිතන්න උද්දච්චේ. දැන් ධානයක් අල්ලාගෙන ඉන්නවා. මතකනේ අපි ඉගෙන ගත්ත දවස් 4 වැඩසටහනේ අර පොඩි ගාඩන් එකේ නතර වෙලා ඉන්නවා කියලා නේද? එතකොට මේකේ ඒ අවසාන ස්ලයිඩ් එකත් එක්ක ඒ කල්පනා කරන්න මේකේ ඇති වෙන්නේ. ඉතින් මේ වාක්‍ය ටික බැලුවත් මේකේ හරි වටිනවා. අනිච්චාවික වේකාම. එතකොට අර හැදෙන හැටි Taman තේරුම් අරගෙන තුච්ච. මේක තුච්ච දෙයක්. මුසා මෝස දන්න මායාවකින් කරන ලද්දක් වෙන බාලලා බාලයාගේ වචනේ. අන්න ඒක හොඳට කල්පනා කරන්න. එතකොට ඒක තමයි ප්‍රධාන භාවනාව හැටියට තමන්ට එන්නේ. ඉතින් ඊට පස්සේ තථාගතයන් වහන්සේ ඒකෙ පෙන්නවා අර ශුන්‍ය මිදන් අත්තේනවා අත්තනියනවා කියලා. ඉතින් ඒක ඕගොල්ලෝ කරලා තියෙනවා. අනිත්‍ය නම් දුක්ඛ නම් විපරණාවට පත් වෙනවා මගේ කියලා ගන්න වටිනවද කියන එක. ඊළඟට බුදුහාමුදුරුවෝ පෙන්නවා අර ආශ්‍රව නසන අවස්ථාවක තිබෙන එක. ඉතින් ඒකෙදී අපි පෙන්නවා මේ ඩයග්‍රෑම් එකත් එක්ක 2B ඩයග්‍රෑම් එකත් එක්ක කරන හැටි. ඒ කියන්නේ මම පරිදීවේ ඉඳන් මෙතන ශෝකේ කරා ගමන් කරනකොට අපි කබලින්කාර ආහාරයේ ඉඳන් සංඥාව දක්වා ගමන් කරනවා. ඒකනේ කිව්වේ නේද? මෙතන 1A කිව්වා මෙතන 2A කියලා කිව්වා. මම සෝකයේ ඉඳන් දෝමනස්සේ දක්වා ගමන් කරනකොට මම සංඥාවේ ඉඳන් චේතනාව දක්වා. එතන පොඩ්ඩක් අර මාන්නේ කතාව අමතක කරන්න නැතුව මතක තියාගන්න ඕනේ. ඊළඟට චේතනාවේ ඉඳන් විඥානෙ දක්වා යනකොට මම මෙතන දෝමනස්සේ ඉඳන් දුක්ඛ දක්වා ගමන් කරනවා. අන්නේ අවස්ථාව තමයි අපි හොඳට මෙනෙහි කරලා බලන්න. ඒ කියන්නේ චේතනාවේ අර්ථ දැක්කේ කාමේසු සංයුක්තෝ යරති භාවිතෝ අජෝ සංඥා අයං චේතන. එතකොට ඒක අපි අල්ලගෙන ඉන්නේ මොකද්ද? අල්ලගෙන ඉන්නේ භවය. එතකොට අපි භාවිතා කරන්නේ මොකද්ද? රූපාගේ, වේදනාගේ, චේතනාගේ. අන්න ටීකප් එක කියන එක. එතකොට මේක අපි මේවා තමයි වැඩි දියුණු කරන්නේ. ඉතින් ඒක සඳහා අපිට යූස් කරන්න මොනවා හරි දෙයක් තියෙනවා. මැටීරියල්ස් ඕනේ නේද? ඒකක් හදන්න නම් තේකොළ ඕනේ. අන්න ඒ වාගේ. රූප, වේදනා, සංඥා. එතකොට බලනවා මේ ටී කප් එක ඇතුලේ මොකද්ද තියෙන්නේ? මේක ඇතුලේ තියෙන්නේ පොහු සංඥාව. කිසිම දෙයක් නෑ. අර බුදුහාමුදුරුවෝ කිව්ව වචනේ හොඳට එනවා. තුච්ච. කිස්. ඒ කියන්නේ මෙතන මේ මෙතන තියෙන්නේ මේ සුබයි කියන මුසාව. අසූචි ගොඩකට අපි සුබයි කියලා කියන මලමුත්‍රා ගොඩට. ඊට පස්සේ ඒක නැවත නැවතත් ඇහෙන් ස්පර්ශ කරන්න පුළුවන් ඒ කියලා නිත්‍ය කතාවක් එකතු කරගත්තා. දෙවිනි බොරු සුබේට නිත්‍ය එක්කවගල සුකයි කියලා කිව්වා. දැන් එහෙනම් මගේ ටීකප් එක ඇතුලේ කිසිම දෙයක් නැහැ. මේ හිස් දෙයක් භාවිතා කරලා තමයි මම මේ විඥානේ කියන හැන්ඩල් එක හදාගන්නේ. අන්න ඒක තේරුම් ගත්ත ගමන් සිත නතර වෙනවා. හරියට බලපු එක්කෙනාගේ සිත නතර වෙනවා. නතර වුණා නම් ඉතින් ආපහු තව ධර්මය බලන්න ඉන්නේ කියලා උත්සාහ කරන්න ඕනේ නැහැ. ඉතින් මේ විදිහට හිටියා ඉවරයි. නතර ලෙලියට ආවොත් තමයි අනිත් ඒක බලන්නේ කියන එක තියෙන්නේ. ඉතින් ඊට පස්සේ බුදුහාමුදුරුවෝ මේක දේශනා කළා. මේ නෙව සංඥා නා සංඥායතනිය කියන එකට යන්නේ. ඉතින් අපි අර වඩුවාසුන් නැගේ කතාවත් එක්ක පැහැදිලි කරන්නේ. ඉතින් අපි හදපු දේවල් ඔක්කොම මේ තීන විද්ද අවස්ථාවේදී මෝහයෙන් ගත්ත තීරණනේ. ඒවනේ මේ සංස්කාර කියලා කියන්නේ. ඉතින් එහෙනම් මේ තීන විද්ද අවස්ථාවේදී මෝහයෙන් ගත්ත දේවල් මොකටද මගේ කියලා ගන්නෙ? ඒතර අර වඩුවාසුන් නැහැ හදන මේසේ මගේ කියලා ගන්නෙ නෑ වගේ. තමන්ගේ සංස්කාරය ක්ලේම් කරන්නේ නැත්තම් නෙව සංඥා නා සංඥා ආයතන. ඉතින් අපිට පෙන්වනවා මෙතන මේ කර්මය නිසා, ඒ කියන්නේ කලින් කරපු නිසා, ඒ සංස්කාරයන් නිසා මේ විඥානය හැදෙන්නේ. එතකොට ඒක අපි බැලුවා. ඉතින් ඊට පස්සේ ආනන්ද හාමුදුරුවෝ ඇහුවා ඒ විකුණු වහන්සේ පිරුණම් පානවාද කියලා. බුදුහාමුදුරුවෝ පෙන්වනවා එක්කෙනෙක් පිරුණම් පානවා, තව එක්කෙනෙක් පිරුණම් පානේ නෑ. කවුරු හරි එක්කෙනෙක් මේ උපේක්ඛාවට ගිහිල්ලා අප්‍රමාණයට එහෙම ගිහිල්ලා අභිනන්දනා කරනවා නම් අභිනන්දති අභිවදති අජෝසායතිත්‍ති කියලා ගන්නවා නම් එයා පිරුණම් පාන්නේ නෑ. නාභිනන්දති නාභිවදති නාජෝසායතිත්‍ති කියලා ගන්නවා නම් එයා පිරුණම් පානවා කියලා. ඉතින් ඒ බාර විමුක්තිය මොකක්ද කියන එක ඒක ඇහුවා. ආර්ය විමුක්තිය. බුදුහාමුදුරුවෝ පෙන්වනවා මේ ඔක්කොම දැන් මේ දක්වා හදන්න පුළුවන් දේවල් ඔක්කොම පෙන්වනවා. මේ ලෝකේ මිනිස්සුන්ට හදන්න පුළුවන් දේවල් ඔක්කොමනේ පෙන්වන්නේ. අර මන්තුවේ කඩයක් දාගෙන හිටලා ඉතින් ඒ ජීවිතේ ඊට පස්සේ පෙන්වනවා ඒකෙන් තොර ධ්‍යාන ජීවිතේ. ධ්‍යාන වලින් යන්න පුළුවන් එක ශ්‍රේෂ්ඨ භවේ නිව සංඥා නා සංඥා යතනි. ඒකට මේ ඔක්කොම බුදුහාමුදුරුවෝ පෙන්වනවා මේ ඔක්කොම සක්කාය. ඉතින් අර ආනන්ද සප්පාය සූත්‍රයේ අර අර්ථය භාවිතා කරනවා නම් අපි බලපු අර 6 වෙනි ස්ලයිඩ් එකේ තියෙන මොයි කොයි එක ගලත් දෝමනස්සේ විතරයි තියෙන්නේ. ඒක හොඳට වැටහෙනවා නෝ. එහෙනම් මේ ඔක්කොට වැඩක් නැහැ. සෑම උපේක්ඛාවක් මෙතනින් ඒකේ තමන් ඉවත් කරලා දාලා ඒ නිර්වාණය කියන එක සාක්ෂාත් කරගන්න පුළුවන්කම කියන එක තියෙනවා. ඒක තමයි භාවනාව. එතකොට එහෙමනම් අපි මිනිත්තු 5ක් 10ක් අරගෙන මනසට දාගෙන ඊට පස්සේ අපි භාවනා කරනවා.